भाई साधु දෙදහස් දහාට වසරේ දෙවැනි මාසේ 20 වෙනිදා භාවනා වැඩසටහන. විසඳුම දෙස බැලීමට කලින් ප්‍රශ්නය දෙස බැලිය යුතුයි. ප්‍රශ්නය හඳුනන්නේ නැති තාක්කල් ඒ තැනත්තාට විසඳුම සොයා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි ශාසන ධර්මයේ දුක්ඛ සත්‍ය ඉස්සල්ලාමනේ ප්‍රශ්නේ අඳුන ගන්න ඕන. ඊට පස්සේ මේ ප්‍රශ්නේ හැදිච්ච විදිය අඳුන ගන්න ඕන. ඊට පස්සේ ඒකේ විසඳුම සොයා ගන්න ඕන. ඊට පස්සේ විසඳුම කරා ගමන් කළ යුතු ගමන් මඟ අනුගමනය කරන්න ඕන. නැවතත් නිරෝධයට විසඳුමට පත් වෙන්න ඕන. ඉතින් සමහර උදවිය දුක්ඛ සත්‍ය හොයන්නෙත් නැහැ, සමුදය හොයන්නෙත් නැහැ, නිරෝධ මාර්ගය හොයන්නෙත් නැතුව ඊට සියල්ලට ඉහළින් තියෙන නිවන හොයනවා. නැත්තම් නිරෝධය සොයනවා. හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැහැ. එනිසා අර මූලික කාරණා හැම විටම සම්පූර්ණ වෙන්න ඕන. එකක් කාලයක් ක්‍රියාත්මක කරලා තව එකකට එනවා නෙමෙයි, හැම මොහොතකම වේගයෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නිර්වාණ සත්‍ය ගවේෂණයෙහි තියෙන්න ඕන. එකවර එකට ක්‍රියාත්මක වෙන්න ඕන ඕනම ගැටලුවක් සම්බන්ධයෙන්. එහෙමනම් දුක හඳුනන්නේ නැතිව නිරෝධය හඳුන ගන්න බෑ කියලා ඔන්න තේරුම් ගත්තා. සමුදය හඳුනන්නේ නැතුව නිරෝධය තේරුම් ගන්න බෑ. නිරෝධය නිරෝධ මාර්ගය හඳුන ගන්න නැතුව ඒ නිරෝධ නිවන අවබෝධ කරගන්න අමාරුයි. බල මේ මොහොතේ මට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා. මම ඇති කරගත්ත ප්‍රශ්නයක්ද, ඇති වෙච්ච ප්‍රශ්නයක්ද, මේක පිටින් එන ප්‍රශ්නයක්ද, ඇතුළතින් එන ප්‍රශ්නයක්ද, ස්වરૂපය මොකක්ද? එහෙමත් නැත්නම් තමන්ට අතිශය ශාන්ත වූද, මනහර වූද, සුව වූද, සැප වූද නිරෝධයක්, සහනයක් ආත්පස පවතීද? ප්‍රශ්න හොයන්න ගියොත් නම් ප්‍රශ්න ඕන තරම් තියෙනවා. අපි කරන්නේ වෙනුවෙන් ප්‍රශ්න හොයන එක නෙමෙයි, ප්‍රශ්නවලින් තියෙන ප්‍රශ්නවලිනුත් නිදහස් වෙන්නයි බලන්න ඕන. තියෙන ප්‍රශ්නවලිනුත් නිදහස් වෙන්නයි බලන්න ඕන ප්‍රශ්න හොයන්න එපා. ඒ කියන්නේ වැරදි හොයන්න එපා. ලෝකෙ වැරදි හොයන්න එපා. ඔක්කොම හොඳයි කියන්නේ ඒකනේ. ධර්ම අවබෝධය කරගත්ත එක්කෙනා සියල්ල හොඳයි, සියල්ල හොඳයි කියලා සලකන එකේ තේරුම තමයි යා ප්‍රශ්න හොයන්නේ. ප්‍රශ්න නැතුව නෙමෙයි. ඈ ලේලිගේ අඩුපාඩු හොයන්න ගියොත්, බෑනගේ අඩුපාඩු හොයන්න ගියොත්, මහත්තයාගේ අඩුපාඩු හොයන්න ගියොත්, නෝනගේ අඩුපාඩු හොයන්න ගියොත්, පරම්පරාවේ අඩුපාඩු හොයන්න ගියොත්, ඒ වගේම ලෝකයේ තියෙන එක එක ආගම්වල ධර්මවල පූජ්‍යල දේශනාවන්වල අඩුපාඩු හොයන්න ගියොත් එම අපිට ඔළුවක් ඉතුරු වෙද? ඈ? ඒව ගැන කතා කරලා අපිට කටක් ඉතුරු වෙද? ඒව ගැන හිතලා අපිට හිතක් ඉතුරු වෙද? ඉතුරු වෙන්නේ නැහැ. ඉඩ මදි. කටත් හිත මදි. කටත් මදි කතා කරන්න, හිතත් මදි හිතන්න. වෙලාවත් මදි ඒව ටික හිතලා කතා කරලා ඉවර කරන්න. ඒ නිසා අපි තියෙන ප්‍රශ්නවලිනුත් නිදහස් වෙනවා නිසා මේ දුක්ඛ සත්‍ය කියන්නේ දුක හොය හොයා හොය හොයා හොය හොයා යන එක නම් නොවේ කියලා අපි තේරුම් ගන්න ඕන, වඩහා ගන්න ඕන. මම හිතන්නේ බොහෝ දෙනෙක් ධර්මයට පිවිසලා තියෙනවා. ප්‍රහාණය කළ දුක් බොහෝමයි. තිබෙන දුක් අල්පයි වශයෙන් වින්දනය කරගෙන ඉන්න පිරිසක් ඉන්නවා මෙතන. දුකක් නැත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පොඩි ගල් කැටයක් අරගෙන, මහණෙනි දැන් මේ ධර්ම අවබෝධය කරපු අයට, මහණෙනි ඔබට තියෙන දුක් ටික මෙන්න මේ ගල් කැටය වගේ කියනවා. පොඩි ගල් කැටයක්. හිමවත් පර්වතය, මහා මේරු පර්වතය, ලෝකයේ තියෙන ලොකුම පර්වතය කියලා ඒ කාලේ පිළිගන්නේ ඔය හිමාල පර්වතය තමයි. ඒ මහා මේරු පර්වතය වගේ දුකක් ඔබ දුරු කරලා ඉන්නේ. ඔබට තියෙන දුක් මෙන්න මේ වගේ බොහොම පොඩි දුකක් තියෙන්නේ. ඔක ගැන වැඩි කලබල වෙන්න එපා. දැන් දුක බොහොම පොඩි දුකක්. සංසාරේ ලබන්න තිබපු මහා දුක්ඛන්දරාවකින් එයා ගැලවිලා අපාය දොර වහලා, අපායට නම් යන්නේ නැහැ කියන ගැඹුරු අවබෝධයෙන් යුක්තව එයා වාසය කරනවා. මොකද හිත නිදහස් වුණාට පස්සේ එයා දකිනවා එයාගේ හිත පහළට අදින්න බෑ කියලා, අකුසලයට අදින්න බෑ කියලා එයා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එතකොට පින්නතුනි කල්ප කෝටි ගණන් පෙරේත ආත්මවල, පිසාච ආත්මවල, තිරිසං ආත්මවල, අවීචි මහා නරකයේ වගේ දුක් විඳින්න තිබුණු මනසක් සුවපත් කරලා තියෙනවා. දැන් සුගතියෙහි පිහිටවා ගන්නද පුළුවන්, සහනෙන් ජීවත් වෙන්නට පුළුවන් තැනකට. අන්න ඒකට කියනවා පින්වතුනි, ගෙවා දැමූ දුක විශාලයි, විඳින දුක අල්පයි කියලා. එතකොට යම් යම් දුක් තියෙනවා පින්වතුනි, ප්‍රහාණය කරන්න පුළුවන් දේවල්, ඒ කෙලෙස් මත හටගන්න දුක් ටික ප්‍රහාණය කරන්න පුළුවන්. නමුත් අපිට සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් කමක් නැහැ කුසගින්න නිසා හටගන්න දුක්. ශාරීරික දිරායාම නිසා හටගන්නා වූ වේදනා, තියෙන අසනීප නිසා ඇතිවන පීඩා, සෙමපිත වාතය කිපීම නිසා හටගන්නා වූ වේදනා අපිට දුරු කරන්න බෑ. ඒ වේදනා ඒ විදිහටම තියෙනවා. එතකොට ඒවා නිසා හටගන්නා වූ ස්වභාවයන් තියෙනවා. මානසික වශයෙන් නෙමෙයි. ඒව නැති කරන්න බෑ. ඒව නැති කරන්න නම් මොකද කරන්න ඕන අපි? පංචස්කන්ධය බහා තබන්න සිද්ධ වෙනවා. පංචස්කන්ධේ පරිනිර්වාණය සිද්ධ වෙන්න ඕන. කෙලෙස් පරිනිර්වාණය තියෙනවා. ඊට පස්සේ පංචස්කන්ධේ පරිනිර්වාණය තියෙනවා. දැන් අපි උත්සාහ කරන්නේ කෙලෙස් පරිනිර්වාණය කියන එක ඇති කරගන්න. කෙලෙස් වලින් ජීවත් වෙන උපාදානස්කන්ධය නිවන් දක්වනවා. නැත්තම් පරිනිර්වාණයට පත් කරනවා. බලන්න ඔබ ළඟ තියෙන මම 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 යයි කියා බුරබුරා කලින් නැගුණු මානසික ස්වરૂපය තියෙනවද? එහෙම නැත්නම් තාමත් ඒ මානසික ස්වરૂපය තියෙනවද? අන්න ඒ සිත, ඒ ගැටලුකාරී සිත ඔබ දහමට යොමු කරන්න. දැන් හදන්න ඕන නම්, අවවාද කරන්න ඕන නම්, ඒ අවවාද කරන්න ඕන පුජ්‍යලයා, අවවාද කරන්න ඕන දරුවා තමයි ස්වාමීන් වහන්සේ ඉස්සරහට පමුණවන්නේ. එහෙමනේ නේද? ප්‍රශ්නේ ඇති පුජ්‍යලයන් එක් කරගෙන එන්නේ. දැන් ඔබෙත් මේ දහමට යොමු කරන්න උවමනා කරන්නේ ඔබ තුල නොහික්මුණු මනස තෝරගෙන, නොහික්මුණු මනස තමයි ඉස්සරහට දාන්න ඕන, සාකච්ඡාවට ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන, ධර්මයට ඇහුම්කම් දෙන්න සලස්සන්න ඕන. ඒ නොහික්මුණු මනස, ඒක හංගල තියලා හරියන්නේ නැහැ. සමහර අය නොහික්මුණු මනස පිටිපස්සට දාලා හොඳ එක්කෙනා ඉස්සරහට දාගෙන ඉන්නවා. ජීවිතය අපි පුරුදු වෙලා තියෙන්නේ එහෙමනේ නේද? අඬන දොඩන සංවේගයට පත් වෙනගෙන පිටිපස්සට දාලා මේකප් එකක් දාගෙන කොන්නේ පාඩ කරගෙන හිනාවක් දාගෙන ඉන්නේ පුරුදු වෙලා ඉන්නේ. දහසක් දුක් ගිනි තිබ්බත්, දහසක් ප්‍රශ්න ගැටලු තිබ්බත් අපි හිනා වෙලා ඉන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. මේක මේ එකිනෙකාට කරන වංචාවක්. එතකොට අපි හිතනවා අපිට විතරයි ප්‍රශ්න තියෙන්නේ, අනිත් කෙනාට නැතුව ඇති කියලා. ඇත්ත වශයෙන්ම ඇත්ත කතාව තමයි අනිත් කෙනත් ඒ විදිහටම හිතන එක. පස්සේ බලාගෙන යනකොට මුළු ලෝකයේම එකම වංචාවක ඉන්නේ. කාටත් එහෙම තියෙනවා. මහත්යයට නොකියන නෝනගේ ප්‍රශ්න තියෙනවා. නෝනට නොකියන මහත්යගේ ප්‍රශ්න තියෙනවා. දරුවන්ට නොකියන මව්පියන්ගේ ප්‍රශ්න තියෙනවා. මව්පියන්ට නොකියන දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා ලෝකේ මිනිස්සුන්ගේ. ඒක තමයි පුහුදුන් ලෝකේ, පුතඥන ලෝකේ හැටි. ඉතින් මේ ධර්මයට සෙනඟ අඩු මොකද? සෙනඟ අඩු පින්නතුනේ මේක ගතානුගතික නෑ. සම්ප්‍රදායානුකූල නැහැ. ඒ වගේම අවබෝධ කරගැනීමට හරි අපහසුයි. බැලූ වැල්මට ධර්මය පේන්නේ යකෙක් වගේ. ඇත්ත වශයෙන්ම දහම්සොඬ රජුරුවන්ට බණ කියන්න ආවේ විශ්වීය ධර්මය හෙවත් සක්‍රදේවේන්ද්‍රයා. නමුත් දහම්සොඬ රජුට පෙනුනේ යකෙක්. ඒකයි යකෙක් ඇඳලා තියෙන්නේ. එතකොට නමුත් ධර්ම අවබෝධය කරගත්ත සැනෙන් තමයි දහම්සොඬ රජතුමා දැනගත්තේ මේ හිටියේ සක්‍රදේවේන්ද්‍රයා කියලා. සක්‍රදේවේන්ද්‍රයා කියන්නේ වෙන ආගම්වල කතා කරනවා වගේ ලෝකයේ නිමවන්න. එයා තමයි සක්‍රදේවේන්ද්‍ර සදෙව්ලොවට අධිපති කියලා කියනවා. සදෙව්ලොව ලෝකේ නිමවන්න. බ්‍රහ්මතල කියන ඒවා සූක්ෂම ශරීර නිසා ඒවා සක්‍රදේවේන්ද්‍රයට අයිති නෑ කියලා ඒගොල්ලන්ගේ පදනමක් තියෙනවා. ඒ සක්‍රදේවේන්ද්‍රය හදන දේවල් නෙමෙයි, ඊට උඩින් තියෙන දේවල් බ්‍රහ්මතල කියන්නේ කියලා. ඉතින් මේ සක්‍ර දේවේන්ද්‍ර කියන්නේ සකස් කරන දෙවියා. සකස් කරන දෙවිය තමයි අල්ලගත්තේ. දැන් ඇත්ත වශයෙන්ම මේ අපි යන්න උත්සාහ කරන්නේ මෙන්න මේ සකස් කරන දෙවිය මුණ ගැහෙන්න. සකස් කරන දෙවිය මුණ ගැහෙන්න ගිහිල්ලා කරන්න තියෙන්නේ සකස් කරන දෙවියට සකසපු දේවල් වල ඔක්කොම බාරකාරත්වය පිළිබඳව සාකච්ඡාවක් කරන්න. මේකේ මට කොච්චර අයිතියක් තියෙනවද? මේකේ මට කොච්චර අයිතියක් නැද්ද? මේකේ ස්වභාවය මොකක්ද? දැන් සකස් කරන දෙවියෝ ඉස්සරහට ගිහින් මොකද්ද කියන්න තියෙන්නේ? මේ පංචස්කන්ධේ මට කොච්චර අයිතියක් තියෙනවද? ඔබට කොච්චර අයිතියක් තියෙනවද? ක්‍රියේටර් ඉස්සරහට යන්න ඕන. ගිහිල්ලා අහන්න ඕන මේකේ කොච්චර අයිතියක් තියෙනවද? මට කොච්චර අයිතියක් තියෙනවද? ඔබට කොච්චර අයිතියක් තියෙනවද? ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා කියන ඔබට අපමල් රේණුවක්වත් දශමයක්වත් පරමාණුවක්වත් අයිති නෑ. ඔක්කොම දේ අයිතිය. එතකොට මේ ප්‍රශ්නවල අයිතිය. ඊට පස්සේ සක්‍රය කියනවා ඒක ඉතින් ඔබේ මානසික ප්‍රශ්නයක්, නිකන් ඉන්න බැරුවට හදාගත්තේවා. මං කිව්වේ නෑ ඔව් හදාගන්න කියලා. ගිහිල්ලා ඔය නිකන් ඉන්න බැරුවට වත්ත පිටිය අරග මේක බලලා අරේ මේ දාලා කැලේ ඉන්න නයි ඔඩොක්කුවේ දාගත්තා. නිකන් ඉන්න බැරුව නෝනලා හස්බන්ඩ් කියලා කෙනෙක් දාගත්තා. මදිද නයා? ජීවිත කාලෙම නයාට කිරිපුවන්න ඕන, කඹුරන්න ඕන, කන්න උයන්න ඕන, බැනුම් ගන්න ඕන, සමාලාට බුටි ගන්නත් ඕන, බයේ ඉන්නත් ඕන, ඔක්කොමත් තියෙනවා. ඊට පස්සේ ඉතින් මහත්තුරුත් ඉතින් නෝනලා කියන කට්ටිය දා ගන්නවා සාක්කුවේ. මදිද? ජීවිත කාලෙම ඇදගෙන යන්න. ඉතින් දැන් මොකක් අවබෝධ කරගත්තාම ඔය ස්වාමීන් වහන්සේ අවසන් ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. අවබෝධය නැතුව ඉද්දි තමයි ඔය බර තියෙන්නේ. අවබෝධ කරගත්තාම නකුල මාතා නකුල පිතා වගේ ඔය ඉඳීවි. අවබෝධ නැති නිසා තියෙන්නේ එතන අර දෙවියා දෙවියා සමග වාසය නෙමෙයි නේද? යකෙක් යක්ෂණියක් එක්ක වාසය වගේ නේ තියෙන්නේ. කිපි කිපි ඉන්නකොට. ඒ නිසා දෙවියා දෙවියා සමග වාසය තියෙන තැනුත් තියෙනවා. අපි ඒ තැනුත් අපි දකිනවා. ඉතින් ඒක නිසා ඉතින් කියනවා ඔබට මේ නිකන් ඉන්න බැරි කමට දාගත්ත ප්‍රශ්න ටිකක් තියෙන්නේ. ඒ නිසා ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. ඒක නිකන් ඔබේ මානසික ප්‍රශ්නයක් පිස්සුවක්. ඇත්ත වශයෙන්ම මිනිස්සුන්ගේ ප්‍රශ්න කියලා කියන්නේ එයා හදාගන්න මානසික දුබලතාවය. නැත්තම් මොනෝ ප්‍රශ්නයක්වත් ලෝකේ නැහැ. එයාම හිතනවා. එයාම හිතලා එයා කැමති විදියට ලෝකේ පවත්වන්න යනකොට එතකොට ප්‍රශ්න වෙනවා. එයා කැමති විදියට ලෝකේ පවතින විදියට ලෝකේ පවතින දීලා තමන්ට අයිති තැන තමන් හිටියාම ඉවරයි. මේ කැලේ ඉන්න නයි දාගන්න නැතුව. ඉතින් සක්‍ර දේවේන්ද්‍ර ඊළඟ ඉස්සරහට ගියාට පස්සේ මිනිහා දැන් ඔක්කොම ඉල්ල ගන්නවා. අපිට කිසිවක් අයිති නැද්ද? සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත. සියල්ල සක්‍ර දේවේන්ද්‍රයාට අයිති. සියල්ල බ්‍රහ්මයාට අයිති. සියල්ල සබාධාමට අයිති. සියල්ල සතර මහා ධාතුන්ට අයිති. කොහොමද? නතින් ලස්නේ. මුකුත් නැහැ. නැහැ කියන්න කට අරින්නවත් මුකුත් නැහැ. නෑ කියන්නවත් ඉතුරුවක් නෑ. ආයි මේ එහෙම තැනක අයිතියක් කරගෙන තමයි ඔය ප්‍රශ්න ඔක්කොම ඔබේ. එහෙමනම් ඔබට ප්‍රශ්න තියෙනවා කියලා කියන්නේ ඔබ මේවා ස්වභාව ධර්මයේ කියන අවබෝධය තාම අරගෙන නෑ. ඔබට ප්‍රශ්න තියෙනවා කියලා කියන්නේ ඔබ මේවා දෙවියන් වහන්සේගේ අයිතියයි කියලා තාම තේරුම් අරගෙන නෑ. ඉතින් බලන්න මේ එකම දහමනේ කියලා දෙන්නේ බුදු දහමේ, කිතු දහමේ, මුස්ලිම් දහමේ, හින්දු දහමේ මේ ගැඹුරට ගිහාම එකම දේ කියලා තියෙනවා. බ්‍රහ්මත්වය සමග එකතු වෙනවා, ගෝඩ් සමග එකතු වෙනවා, නිර්වාණය සමග එකතු වෙනවා, නේචර් එක සමග එකතු වෙනවා කිය කිය කතා කරන්නේ එකම දෙයක් විවිධ භාෂාවන් වලින් කියලා මිනිස්සු තේරුම් ගන්න නැතුව හරි පටු විදියට ලෝභ, ద్వේෂ, මෝහ වශයෙන්, දෘෂ්ටි වශයෙන් අරගෙන බලන්න මිනිස්සු ආගම නිවෙන්න නෙමේ ආගම දැවෙන්න හේතුවක් කරගෙන. ආගමකින් කෙරෙන්න ඕන නිවෙන්න, ඒක දවන සිද්ධියක් කරගන්න බෑ, ගැටෙන සිද්ධියක් කරගන්න බෑ. ඒ නිසා දැන් මේ වෙනකොට ලෝකයේ මිනිස්සු ආගම් වැරදි විදියට අරගත්ත නිසා ආගම තමයි හේතුව ගැටෙන්න, යුද්ධ ඇති වෙන්න හේතුව ආගම. ආගම් තියෙනවනේ යුද්ධ නැති කරන්න. දැන් ආගම හේතු වෙනවා යුද්ධ ඇති කරගන්න. ආගම හේතු වෙනවා ගෙවල් දෙකක් ભેද කරන්න. ආගම හේතු වෙනවා කසාද කඩා කප්පල් වෙන. ආගම හේතු වෙනවා මිනිස්සු ભેද දෙන්න කරන්න ඔය කුද්දේවල් වලට. එතකොට ලෝකේ ආගමක් කියලා කියන්නේ ප්‍රශ්නයක් ඇති තැන ප්‍රශ්නයක් විසඳන්න තියෙන මෙවලමක් විය යුතු යන්න එදාට තමයි ඒක ආගමක් වෙන්නේ. ඒක ආගමක් වෙන්නේ. එමනම් අපිට ඔක්කොටම ආගම කියන එක අතරමං වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක වෙනවා පෙන්නතුනේ. ඒක අතින් අතට, කටින් කටට, කටින් කටට යනකොට ඒක වැරදි අර්ථයකින් සමාජගත වෙනවා. ඒක වළක්වන්න හරි අමාරුයි. වළක්වන්න අමාරුයි. අපි එක පණිවිඩයක් යවමු 10 දෙනෙක්ගේ අතින් ගමකට. 10 වෙනි එක්කෙනා මොනවා කියයිද? අර මුල්ම කියපු එක්කෙනා කියන අදහසින් යමක් කියයිද? දැන් අපි ඕනම් සාක මෙතන වුණත් ඒ අධ්‍යයනය කරන්න පුළුවන්. ඒක කෙරෙන්නේ. ඒ නිසා ඉතාම පරිස්සමෙන් ලෝකවාසී සියලු දෙනාටම මේ දීපු චින්තන, දර්ශන, මතවාද, සංකල්ප, න්‍යායන් ගන්න. ඉතින් බුදුහාමුදුරුවෝ ඉස්සරහට ආවා එක නැනවත් පුජ්‍යලේ. ඇවිල්ලා විමසුවේ ස්වාමීනි ලෝකයේ අය නොයෙකුත් විවිධ කතා කියනවා. අපි මොකද්ද හරි දේ කියලා හොයාගන්න බෑ. ඒ නිසා අපි හරි දේ හොයාගන්න ලේසි ක්‍රමයක් කියන්න කිව්වා. යමක් ඔබ ශ්‍රවණය කරද්දී ඔබේ ලෝභය දුරු වේද? ద్వේෂය දුරු වේද? මෝහය දුරු වේද? මම ටෙස්ට් කරලා බලන්න. දැන් ආමදුරුව මේ දේශනාව කරද්දී ඔබේ මෝහය දුරු වෙනවද? අවදියක් ඇති වෙනවද? අන්න එහෙමනම් ඒක අහන්න. ద్వේෂය දුරු වෙලා ඇලීම් ගැටීම් වල දින ප්‍රවණතාවය දුරු වෙලා හිතේ සංසුන්කමක් අඩ ගන්නවා. ද්වේෂය දුරු වෙනවද? ලෝභ, ద్వේෂ, මෝහ දුරු වෙනවද? අන්න ඒකට අහුම්කම් දෙන්නේ. සමහර ආගම්වල කතා ලෝභ, ద్వේෂ, මෝහ වර්ධනය වෙනවා අහුවොත්. මම බලනවානේ ටීවී නාලිකාවල් දාගෙන දැන් ආගම් කියන ලෝභ, ద్వේෂ, මෝහය දුරු වෙනවා. ඒ කියන්නේ මෝහයට පත් කරනවා ඇත්ත වශයෙන්ම සමහර ඒවා. කියන්නේ සැබෑ ලෝකේ නැති යථාර්ථයක් නැති දෙයක් ඉදිරියේ ඉන්න පුජ්‍යලයා විසින් සංකල්පයක් ඇති කරලා දැන් ඉන්නවා ඔන්න දැන් මෙහෙම පීඩ වෙනවා මෙහෙම කරනවා ඔය වගේ මෝහ වැඩ අපේ හාමුදුරුවරුත් කරනවා. දැන් මං ඔන්න ආශිර්වාදේ වනවා ඔබට කොයි බහරි ශරීරයේ තැනකින් ඉදිකට්ටක් සිදුරු කරනවා වගේ පොඩ්ඩක් දැනේවි මං ආශිර්වාදේ වනවා කියලා පට්ටබල් බොරු කියනවා. එතකොට ටික වෙලාවක් සද්ද නැතුව ඉන්නකොට නිකන් ওই කෙස් ගස් එහෙමේ වෙන ගතියකින් හරි නිකන් ඉදි කටුවකින් අයින වගේ ගතිය ඇඟිලි ස්වභාවයෙන් දැනෙනවා සාමාන්‍යයෙන්. ඉතින් ඒ වගේ පොයින්ට්ස් අල්ලගෙන ඒ වගේ මුලා කරනවා. ඒ වගේම අපේ මෝඩ මිනිසුන්ට මෙතෙන්ද මම පොල් ගෙඩියට මතුරුලා තියෙන්නේ, ওই පොල් ගෙඩිය අරගෙන ගිහිල්ලා ගහන්න කලින් අතේ තියාගෙන මෙහෙම තියාගෙන දෙවියන්ට මේක යාඥා කරනකොට පොල් ගෙඩිය කෙලින් වෙයි කියලා කියනවා. ඇත්ත වශයෙන්ම පොල් ගෙඩි කෙලින් වෙනවා තමයි, අර ඇත්ත පැත්ත උඩට එන පොල් ගෙඩිය මෙහෙම තියාගත්තාම ඒක ඒ තියෙන හැඩේට ඈ ඒ මෝහයටපත් කරන මුලාවට. ඒ වගේම දැන් මේ පෙරේතය අල්ලලා මේ බිත්තරේට දාලා තියෙන, මේ බිත්තරේට පෑන තිබ්බ ගමන්, ඔබේ අත තිබ්බ ගමන් බිත්තරේ කැරකෙන්න පටන් ගන්නවා මේක ඉන්න පෙරේතයා. ඇත්තම කතාව තමයි බිත්තරේට පෑනක් තිබ්බම බිත්තරේ කැරකෙනවා. ඕන ටෙස්ට් කරලා බලන්න, එක පෑනක් ටීසි එක තියලා පෑනක් තියලා බලන්න බිත්තරේ එක එක පැති වලට කැරකෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව ඒකේ තියෙන බැලන්ස් එක ඒකම හදා ගන්න බලන නිසා. ඒක මහා ලොකු දෙයක් නෙමෙයි. ඒක තමයි ඒ ශාස්ත්‍රීය ලෝකෙ පිහිටීමේ ස්වභාවය. බිත්තරයක් හරියට බැලන්ස් කරලා තිබ්බොත් ඒක උඩ පුටුවක් තියලා පුටු උඩ වාඩි වෙන්න පුළුවන්. බිත්තර ගෙඩි හතරක් උඩ. ඒවා අරුම පුදුම දේවල් නෙමෙයි. ඒවයි තියෙන්නේ අර ඉංජිනේරු තාක්ෂණය වගේ තාක්ෂණයක්. සමහර පාලම් හදලා තියෙන බොහෝ පොඩි ශක්තියක් දීලා තියෙන, නමුත් විශාල බරක් ඒ මතින් ගෙනියන්න පුළුවන්. ඒ තියෙන කවයේ තියෙන බලපෑම අනුව. ඉතින් අර ඒ වගේ දේවල් පවා අරගෙන මෝහයටපත් කරනවා. මෝහයටපත් කරන. ඉතින් එයා සදාකාලික හිතාගෙන මොකක් හරි නිර්වාණයක් හරි දිව්‍ය ලෝකයක් හරි මරණයෙන් පස්සේ ආත්මීය ස්වර්ගයක් විමුක්තියක් හරි ඉතින් මවාගෙන ඉන්නවපව්. කොහේ දිනනවද කවුරුත් දන්නේ. අර ඒක මිනිස්සෙක් කිව්වා, ලෝකේ කිසිම මිනිස්සෙක් ස්වර්ගයට යන්නේ නැහැ කිව්වා විද්‍යාඥයෙක් දාර්ශනිකයෙක්. ඇයි කියලා ඇහුවා. ස්වර්ගයට යන්නේ නැති හේතුව ඔය ස්වර්ගය ප්‍රාර්ථනා කරන එක්කෙනෙක්වත් ස්වර්ගයේ ඇඩ්‍රස් දන්නේ නැහැ කිව්වා. ඇඩ්‍රස් එක දන්නේ නැහැ කිව්වා. දන්නවද ඇඩ්‍රස්? ස්වර්ගයේ ඇඩ්‍රස් කියන්න බෑ. ඇඩ්‍රස් නැහැ. ඇඩ්‍රස් නැති දිහාකට මිනිස්සු යන්නේ නැහැ කිව්වා. තේරෙනා නේද? දැන් බෞද්ධය ප්‍රාර්ථනා කරන නිවනට ඇඩ්‍රස් තියෙනවා. ඒකටත් ඇඩ්‍රස් නැහැ. ඒ නිසා කොච්චර ගෑ ගැහුවත් කොච්චර ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වාං ඕතු සබ්බ දුක්ඛා පබුඤ්ඤතු කියලා කියනවා. පබුඤ්ඤතු කියලා කිව්වොත් එහෙම නම් ලැබෙනවා පබුඤ්ඤතු කියලා කියනවා. ආසවක්ඛ්‍යා ඉතින් ආසවක්ඛ්‍ය බුදුහාමුදුරුවන්ට කරන්නවත් තාව දෙයියෙකුට කරන්නවත් බෑ. ආසවක්ඛ්‍යය කරන්න පුළුවන් තමන්ට. තමන්නේ තීරණය කරන්නේ මේ ආශ්‍රවය මම ෂය කරනවද තියාගන්නවද. මම කියන මමත්වයේ කියන ආශ්‍රවය ඔබ තියාගන්නවද අයින් කරනවද. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ඇති වෙන ආශ්‍රව තියාගන්නවද ෂය කරනවද. ඒක ඔබේ තීරණය. අතීත අනාගත වර්තමාන වශයෙන් ඇති වෙන ආශ්‍රව ආසත්ත වශයෙන් තියාගන්නවද අයින් කරනවද කියලා. මේකේ තියෙන්නේ මෙහිමයි පින්නතුනේ. දැන් අපේ මේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ සරල සිද්ධාන්තයක්. යමක් හඳුනා ගන්නට භාවිතා කර වෙන ක්‍රියාපද්ධතිය. යමක් ශ්‍රවණය කිරීමට, යමක් දැකීමට, යමක් ආග්‍රහණය කිරීමට, යමක් රස විඳීමට, යමක් ස්පර්ශ කිරීමට, යමක් සිතීම සඳහා භාවිතා කරන්නා වූ මෙවලම තමයි මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ තමයි අපේ ඉමෝෂනල් තත්ත්ව, සංවේදී තත්ත්ව, ෆීලිංස් ඇති වෙන්නේ මේවයි. වෙන ක්‍රමයක් නැහැ. දැන් රූප කියන්නේ ෆීල් වෙන දෙයක්. වේදනා එකක් ෆීල් වෙන දෙයක්. සංඥාවත් ෆීල් වෙන දෙයක්. සංකාර ෆීල් වෙන දෙයක්. විඥානය කියන්නේ ෆීල් වෙන දෙයක්. එතකොට සංවේදී தত্ত্ব මේ සංවේදී தত্ত্ব තියෙනවා පිළිබඳ මේ සංවේදී தত্ত্ব දිහා බලන ක්‍රමය විතරයි අපිට වෙනස් කරගන්න තියෙන්නේ බලන ක්‍රමය දැන් ඔය ක්‍රමය මම ඉතින් උදාහරණ හැමදාම ගෙනවිත් පෙන්නනවා ගොඩක් අය මෙතන ගුවන් යානාවල ගිහිල්ලා ඇති මට කියන්න දැන් ගුවන් යාන වාහනයක් කිව්වොත් වාහනයක අයිතිකාරයෙක් වෙලා තියෙනවනේ මම විශ්වාස කරනවා මෙතන කවුරුත් නැහැ ගුවන් යානයේ අයිතිකාරයෙක් කොහොමද ඔබ ගුවන් යානේ දිහා බැලුවේ ඇත්ත වශයෙන්ම ඔබ බැලුවේ F 21 D21 ඔහොම කියලා මොකක් හරි ගත්තම ඇත්ත වශයෙන් මේක දිහා බල බල කාඩ් එක දිහා බල බල ඇත්තෙන්ම ගියේ අපේ සීට් එක හොයාගෙන අපි වෙන මොකක්වත් බලන්නේ නැහැ මොකද අන්තිමේ බැලුවට වැඩක් නැහැ කියලා දන්නෝ ඒ වගේ වාඩි වෙන්නත් බෑ කියලා අහන ඒ තමන් ගුවන් බස් එකට නැගලා සීට් එක හොයාගෙන ගියා සීට් එකේ වාඩි වුණා හරි ඒකත් එයා දන්නවා මෙතන ඉඳන් නැවත ඔන්න ඕමාන් වලට යනකම් සිංගප්පූරුවට යනකම් ඉතාලියට යනකම් ප්‍රංශයට යනකම් ඉංගලන්තයට යනකම් විතරයි මේක දෙන්නේ ආයි මේක කැන්සල් එතනින් බහපු ගමන් කියලා ඉතින් ඒකෙන් බහලා ආවා මොකද්ද ඔබට තියෙන හැඟීම ගුවන් යානා ගැන දැන් ෆීල් වෙන දේ කියන්නේ ඒ ගියපු ගුවන් යානා ගැන මුකුත් නැහැ ගුවන් යානේ ගිහුවේ නැති අය කල්පනා කරන්නකෝ තමයි බස් වල ගියානේ අනුරාධපුරේ ට්‍රිප් එකක් ගියා කතරගම ට්‍රිප් එකක් ගියා දැන් ඒ ගිහුව බස් වල අපි යම් කිසි අපිට සීට් එකක් තුවල පැනලා අනික නැගලා පොලිමේ තද වෙලා ටක් ගාලා අල්ලගත්තා අල්ලගෙන ඊළඟට තියෙන දැන් ඒ බස් ගැන ඒ අදහස් ගැන මොකද ඒ මතක් වෙනවා නමුත් ඒ බස් එක ඒ සීට් එක ඒ අයිති දේවල් වලින් අපිට කරදරයක් තියෙනවා කිසි සම්බන්ධතාවයක් නැහැ. අන්න ඒ වගේ මේ රූප තියෙන්න ඕන, වේදනා තියෙන්න ඕන, සංඥා තියෙන්න ඕන, සංකාර තියෙන්න ඕන, විඥාන තියෙන්න ඕන. ඒවා තුල ඔබ වද විඳින්න එපා. වද විඳින්න එපා. බුදුහාමුදුරුව මේ ආධ්‍යාත්මික වශයෙන් මිනිස්සු වද විඳින දුක් විඳින ස්වභාවයෙන් තමයි අයින් කරන්න කල්පනා කරන්නේ. මම මගේ ජීවිතේ මං කරන්නේ මට දුක දැනෙන දේවල් විතරයි මං අයින් කරන්නේ. තේරුණානේ? මට දුක දැනෙන දේවල් මං අයින් කරලා දානවා. මොකද තියාගෙන ඉන්නේ. බුදුහාමුදුරුවෝ වුණත් එහෙමයි නේද? විසඳන්න බැරි ප්‍රශ්නයක් නම් අයින් කරලා දානවා. එකෙන් අයින් වෙනවා. එක්ක බුදුහාමුදුරුවෝ අයින් වෙනවා, එමෙ නැත්තම් ඉන්න කෙනාව අයින් වෙන්න කියනවා. ඒක තමයි න්‍යාය, ඒක තමයි ස්වභාවය. ඒ කියන්නේ දාඩිය දාන ඇඳුමක් ඇඳන් ඉන්න අපි කැමති වෙන්නේ නෑ වගේ. දාඩිය දාන ඇඳුමක් ඇඳන් ඉන්න කැමති වෙන්නේ නෑ. අපි ඒක අයින් කරලා දානවා. අපිට පීඩාවක් දැනෙනවා නම් ඒ ඇඳුම ඇඳගෙන යද්දී අපි ඒ ඇඳුම් අයින් කරලා දානවා. ආයේ ඒ වගේ ඇඳුමක් අඳින්නේ නැහැ. ඒ ඇඳුම ආයේ අඳින්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඉතින් මේ මොහොතේ ඔබ ඇඳන් ඉන්න ඇඳුම් මානසික වශයෙන් බලන්න මොනවද පීඩාකාරී කියලා. මාත්‍යා කියන ඇඳුම පීඩාකාරීද? අනේ නෑ මනුස්සයා, හරි හොඳයි ස්වාමීන් වහන්ස, මං කියන ඕන දෙයක් කියනවා. ඉරට්ට උඩ හිට ගන්න කිව්වත් බැරි වුණා ට්‍රයි කරලා බලන කෙනෙක් අපේ මහත්තයා. ඒ නිසා මේ මනුස්සයාගෙන් නම් කිසිම වරදක් නෑ. එහෙනම් ඉතින් අයින් කරන්න දෙයක් නෑ, පීඩාවක් නෑනේ. බොහොම හොඳයි. බලන්න දරුවන්ගේ පීඩාවක් තියෙනවද කියලා. ඊට පස්සේ මට බයයි මේ මිනිහා නොමගේ ඇයි අරේ මෙහෙ වෙයි කියලා කරලා. ඉහළ යනවා නම් ඉහළයි. ඒ ස්වභාව ධර්මයෙන් මිනිස්සු ගෙනාපු මේ තියෙන මේ ජීවන රටාවක් විශ්වයෙන්ම ගෙනාපු ඥාන වලින්ම ගෙනාපු දෙයක් තියෙනවා. ඒකත් එක්කයි මිනිස්සෙක් ඕනම කෙනෙක් කියන්නේ හදන්න හැදුවට හදන්න බෑ. හොඳම දරුව කරන්න හදන කට්ටිය නරක් වෙනව නරකමයි කියලා කරන්න හදන කට්ටිය සමහර වෙලාවට හොඳ වෙනවා. හොඳම වෙච්ච අය නරක් වෙනව නරක්ම වෙච්ච අය හිටපු ගමන් සරස් ගාලා හොඳ වෙනවා. මේ විශ්වය ගලාගෙන යන ධර්මතාවයක් එක්ක ඉන්නේ. ඒ විශ්වය ධර්මතාවයට ඉඩ දීලා බලන්න ඕන Tamanට හිමි තැන කොතනද කියලා. ඒක Taman තේරුම් ගන්න ඕන. එය තේරුම් ගන්න බැරි වුණත් සිද්ධ වෙන්නේ ඒක තමයි. උදාහරණයක් ගන්නකො මෙමාව. කොහෙද හිටියේ? කොහෙද ගියේ? කොතනද ඉන්නේ? හිතුව දෙයක්වත්, පදන දෙයක්වත්, ප්‍රාර්ථනා කරම් දෙයක්වත් නිමී ලෝකේ ගලාගෙන යෑම. මහා පුදුමයි. මමත් ඉදිරියට හිතන්නෙත් නෑ, පතන්නෙත් නෑ, ප්‍රාර්ථනා කරන්නෙත් නෑ. ගලාගෙන යන්නේ කොහෙද? ඒ දිහාවට සන්තෝෂයෙන් යනවා. මොකද විශ්වයම මගේ, කොහෙට ගියත් මං ඉන්නේ මගේ නිවහනේ. විශ්වයේ කොතනට ගියත් එයා ජීවත් වන්නේ එයාගේ නිවහනේ. විශ්වයයි මාගේ නිවහන. ඔබෙත් එසේමද? ඔබත් විශ්වය නිවහන් කරගන්න. විශ්වයට තියෙන බිත්ති, විශ්වයට තියෙන වහල, විශ්වයේ පොළොවට අලලා තියෙන ටයිල්ස්, විශ්වයට දෙන ආලෝකයේ ලයිට්, නැත. විශ්වයට බිත්ති නැත. විශ්වයට වහලක් නැත. විශ්වයට ටයිල්ස් නැත. විශ්වය ආලෝකමත් වන්නේ විශ්වය තුළින්මයි. එයද ආලෝකමත් කරන තවත් දෙයක් නැත. මිනිස්සු ඉස්සෙල්ල තේරුම් ගන්න ඕන බාහිරින් මේ නිවන අහස වගේ කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මම මෙලින්ද ප්‍රශ්න වල තියෙනවානේ. ආකාශෝ නජායති නමීයති නචවති න උපජ්ජති වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. කෙලින්ම අහස තමයි, විශ්වය තමයි ගන්නෙ උදාහරණය. ඇත්තෙන්ම මේ විශ්වයේ තියෙන දස කාරණාම පින්නුතුනි නිවනේ තියෙනවා. අහස ඉපදුණු දවසක් නැත. එයා පුදුම සහගත නේද? ඒකනේ කියන්නේ නිවනත් අද්භූතයි ආශ්චර්යයි කියලා කියන්නේ ඒක. අද්භූතයි, මහා පුදුම දනවන දෙයක්. ඉපදුණු දවසක් අපි දන්න ඔක්කොම ඉපදුණු දවසක් තියෙන ඉස්සර දවසක් තියෙනවා. හිරු මඩල ඉපදුණු දවසක් තියෙනවා, හැදිච්ච කාලයක් තියෙනවා. විද්‍යාඥයෝ හොයාගෙන ඇති හිරු මඩල හැදුනේ මෙහෙමයි කියලා. මේ වගේ ගැලැක්සි දෙකක් එකට හැපිලා ඊට පස්සේ එකක් බවට පත් වෙලා ඊට පස්සේ ඒක මත්තර මෙහෙම ක්‍රියාත්මක වෙන පටන් අරගෙන මේ හිරු හැදුනා කියලා කියයි. ඊට පස්සේ මේ පෘථුවිය වගේ මේ ග්‍රහලෝක හැදුනේ පොඩි මේ ස්වභාව මේ විශ්වය හටගන්න මේ සිකරැත් දුමක් වැනි යංගෙසි සංකේතයක් එකතු වෙලා කාරමක් වගේ එකක්. ඒක බැඳිලා 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 අවුරුදු ගණන් වලින් කියන්න බැරි තරම් කාලයක් තිස්සේ මේව ගල්ගෙඩි හැදෙනවා. ඊට පස්සේ ගල්ගෙඩි එකට එකට ඇමිනෙනවා, හැප්පෙනවා. ඊට පස්සේ ඒව තුළ විවිධ පරිසර හට ගන්නවා. ඊට පස්සේ මේ ජීවි ස්වභාවයන් හට ගන්නවා. ඉතින් එයා තමයි ඉතින් මේ ඕංකාරය වෙන කොරන්නේ. ඒක තමයි නිච්චය. ඒක ඕක තමයි ස්වභාවය. හටගෙන 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 ඊට පස්සේ හොඳට නාලියලා 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 මේ අර පොඩි ජීවියෝ ටික මේ ලොකුවට ලොකු වෙලා ඒ අතර දෙපයින් ඇවිදගෙන ගිහිල්ලා කොණ්ඩේ රැවුල කපලා මේකප් කරලා ඉන්න මට්ටමට මේ සතෙක් පරිණාමය වෙන්න ගයක් හදාගෙන දොරවල් වහගෙන පේන්ට් කරගෙන AC දාගෙන ෆෑන් එකක් නිර්මාණය කරගෙන ඉන්න මේ ජීවිය නිර්මාණය වෙන්න මේ විශ්වය කොච්චර කාලයක් ගියාද? ඉතින් එහෙම හිතන්න ඒ සතා ඔබ තමයි. වෙන කෙනෙක් නෙවෙයි. එච්චර දියුණු එච්ච සතා ඔබ තමයි. මේ සතා පටන් ගත්තේ බොහොම අර සුද්‍ර ජීවි වශයෙන්. සුද්‍ර ජීවීන් නිකන් හිටියේ නෑ. ඒක නලියල 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 එක එක ස්වරූප ගත්තා. ඒක ඉබේ විශ්ෂීය ධර්මතාවෙන් හැදෙනවා පින්නතුනි. මහ පුදුමයි. යා විසින් මේක ඇඟෙන් හදා ගන්නවා. දැන් බලන්න මෙහෙ ඉන්න වලස්සුන්ට වැඩිය ලොම් නෑ. හිම වලස්සුන්ට ලොම් තියෙනවා. මෙහෙ ඉන්න මීහරට ලොම් නෑ. අර හිමේ ඉන්න හරට ලොම් තියෙනවා. බලන්නද ඒක? ඉතින් කවුද කියලා අහුවාම සරලව ඉතින් මිනිස්සුන්ට කියන්න පුළුවන් දෙයියු දුන්නා. ඕකේ න්‍යාය විද්‍යාවය මේ හොයන්න බෑ. ඒ හිමේ ඉන්න කට්ටියට දෙයිය ලොන් දුන්නා. මොකද හේතුව? උන්ට හීතල නිසා. මේ ඉන්න අයට දෙයියෝ ලොන් දුන්නේ නැහැ. මොකද හේතුව? උන්ට ඕන් නැහැ. ඒක ඇත්ත. ඒ තමයි විශ්ෂීය ධර්මතාවය. කවුද මේ දෙවියෝ? උසක් පළලක් දිගක් නැති, මහතක් නැති, බඩක් අතක් පයක් ඇසක් කනක් නාසයක් දිව ශරීරයක් මනක් නැති දෙයියෝ. එහෙම නේද? දැන් ලෝකේ ඔය ඔක්කොම ආගම්වල උගන්වන දෙවියන් වහන්සේ කියලා කතා කරන සංකේතයට චිත්‍රයක්වත් නැහනේ. අර දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේනේ රූපේ තියෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ඉතින් මා දෙවියන් වහන්සේගේ පුත්‍රයා. මාව අදහන්නේ කට්ටිය මතකද? මා දෙවියන් වහන්සේගේ පුත්‍රයා. දෙවියන් වහන්සේගේ කැමැත්තයි මා ඔබට ප්‍රකාශ කරන්නේ. එහෙම කියන්න පුළුවන්. කවුරුත් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ තමයි ඔක්කොම. මුළු විශ්වයේම ඉන්න බල්ලා බලලා ඇණී බාවාගේ ඉඳලා ඔක්කොම ටික දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ තමයි. කවුරු? විශ්වයේ දායාද, විශ්වයේ ස්වභාවය. ඒ නිසා දෙවියන් වහන්සේ පිළිගන්න කෙනෙක් නෙමෙයි මම. දෙවියන් වහන්සේ සමග එක් වූ අයෙක්. මේ ලෝකේ ඉන්නේ දෙවියන් වහන්සේ පිළිගන්න අය. දෙවියන් වහන්සේ පිළිගන්න අයද ශ්‍රේෂ්ඨ? දෙවියන් වහන්සේ සමග එක් වූ කෙනෙක්ට ශ්‍රේෂ්ඨ. ශ්‍රේෂ්ච දෙවියන් වහන්සේ සමග එක් වූ කෙනා ශ්‍රේෂ්ඨයි දෙවියන් වහන්සේ පිළිගන්නවට වැඩිය. පිළිගන්න කෙනා නොපිළිගන්නත් පුළුවන් ආය ටික කාලයක් ගියාම. එක් වෙච්ච කෙනා ආයයට පිළිගන්න දෙයක් නෑ. ඊට පස්සේ කියන්න දෙවියන් වහන්සේ පිළිගන්න කෙනෙක් නෙවෙයි මම. ෆාදර් දෙවියන් වහන්සේ සමග එක් වූ අය. වාව්, මටත් කියලා දෙන්න බැරිද? ඈ, මටත් කියලා දෙන්න බැරිද මේ එක්කෙන කතාව? ඇත්තෙන්ම හරි සන්තෝෂයි. අහනවා මේ ධර්මය, අහනවා මුස්ලිම් අය, අහනවා කතෝලික අය, අහනවා. මේක මට වෛර කරන්න කාරණයක් නැහැ. මේ කතා කරන්නේ අපි කාටත් අවශ්‍ය කරන ආදරය ගැන, කාටත් අවශ්‍ය කරන ප්‍රේමය ගැන, කාටත් අවශ්‍ය කරන විමුක්තිය, ස්වර්ගය, මෝක්ෂය කියලා කතා කරන්නා වූ තමන්ගේ ඉෂ්ටම් එක ගැන, එහෙම නැත්නම් නිර්වාණය ගැන මේ කතා කරන්නේ. පොදුයි. සත්‍යයට පිවිසියාට පස්සේ එයාට ભેද කරගන්න දෙයක් ලෝකේ නැහැ. එයාට ප්‍රතිවිරුද්ධ වූ දෙයක් ලෝකේ නැහැ. සියල්ලම ඒකට යටයි. දැන් මිනිස්සු කොච්චර වේද ભેද වෙලා හිටියත් හිරු එළියට සියලු දෙනාම පොදු. හිරු එළියට සියලු දෙනාම පොදුයි. කොච්චර මිනිස්සු ભેද වෙලා හිටියත් සඳු එළියට සියලු දෙනාම පොදුයි. කොච්චර මිනිස්සු ભેද වෙලා හිටියත් වාතයට ඔක්සිජන් වලට සියලු දෙනාම පොදුයි. කොච්චර මිනිස්සු ભેද වෙලා හිටියත් මහ පොළොවට සියලු දෙනාම පොදුයි. කොච්චර මිනිස්සු ભેද වෙලා හිටියත් ජලයට සියලු දෙනාම පොදුයි. කොච්චර මිනිස්සු ભેද වෙලා හිටියත් අතපය දෙකටයි, කකුල් දෙකටයි, ඔළු ගෙඩියටයි මේ මිනිස්සු වශයෙන් ඉන්න පිරිස මේ පංච ඉන්ද්‍රයන්ට පොදුයි. ඒවා ඉදින් විවිධ ආබාධ නිසා එක්කෙනා දෙන්න එක එක අඩු කරගෙන ඇති. නමුත් පොදුවේ පොදු ශරීරයක් තියෙනවා, පොදු ධාතු ටිකක් තියෙනවා. ඉතින් ස්වභාව ධර්මයේ සම විටම එක හා සමානව පොදුව සලකන අතර මිනිසාට ඇතිවෙන මානසික පිස්සුව නිසා මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා ආදී වශයෙන් කම්මන්තා ජීව වායාම සති සමාධි වශයෙන් වෙන් වෙනෝ මිත්‍යා. මිත්‍යා සමාධියෙන්, මිත්‍යා සතියෙන්, තේරුණා නේද? මිත්‍යා වායාමයෙන්නේ මිත්‍යා ජීවිකාවෙන් ඕන්න ભેද වෙනවා. ඉතින් මේ ભેද වෙච්ච මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකප්ප, සංකල්පනා, මිත්‍යා වචන වලින් ભેදිච්ච මිනිස්සු ගේන්න උත්සාහ කරන සම්මා කියන තැනට. සම්මා කියන්නේ යථා තත්වය. ભેද නැති තැන. සම්මා සංකප්පය කියලා කියන්නේ මේ සංකල්පනාවන් වලින් තොර වෙලා විශ්වීය සත්‍ය දකින තැන. ભેද නැහැ. කිසි කෙනෙක් ભેද කරගන්නේ නැහැ. විරුද්ධකාරයෙන් නැතිව වාසය කිරීම. දැන් මම කාටවත් විරුද්ධ නැහැ. හැබැයි මට විරුද්ධ නම් මං කරන්නේ මොකද? මං එයාව අයිදෙන්නේ මං විරුද්ධ නිසා නෙමෙයි, එයා විරුද්ධ නිසා. දැන් සමහර වෙලාවට මගේ ළඟ ගැටීමක් නැහැ. නමුත් ගැටෙන පුජ්‍යලයෙක් කියනවා. ඒ ගැටෙන පුජ්‍යලයාව නෙවැරදි කරන්නේ මගේ ළඟ තියෙන ගැටීමක් නිසා නෙමෙයි, එයා ළඟ තියෙන ගැටෙන ගතිය නිසා. එයා ළඟ තියෙන ගැටීම, එයා ළඟ ඒක සංසුන් කරන්න උත්සාහ කරනවා මිසක් මගේ ළඟ ගැටීමක් නැහැ. දැන් බුදුවරු ළඟ තර්කයක් නැහැනේ. තර්ක කරන්නේ නැහැ. අනිත් ඉස්සරහා ඉන්න මිනිස්සයා ළඟ තියෙන තර්කය ඔහු තුලම සංසිඳ වීම පමණයි සිද්ධ කරන්නේ. බුදුවරුන්ට දෘෂ්ටියක් නැහැ. රහතන් වහන්සේට දෘෂ්ටියක් නැහැ. දෘෂ්ටිගත වෙන මනුස්සයා තුලම දෘෂ්ටිය සංසිඳවා දෙනව පමණයි. ඒ නිසා මෙහෙන් ලබා දෙන්නා වූ ආගමක් නැත. ඇදහිීමක් නැත. යාඥාවක් නැත. ප්‍රාර්ථනාවක් නැත. මෙහෙන් ලබා දෙන සංකල්පයක් නැත. ජීවන ප්‍රතිපදාවක් නැත. ජීවත් වෙනකොට තක්ක තක්ක විචක්ෂණ කියන ස්වභාවයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පියවරෙන් පියවර විචක්ෂණය වෙන අලුත් ඥානයක් පිටින්න ඕන. තමන්ගේ යහපත වෙනුවෙන්, දියුණුව වෙනුවෙන් මොහොතින් මොහොත අලුත් වෙන ඥානයක් තමයි තියෙන්න පිමුතුනේ. අවබෝධයට ලක් වෙච්ච දෘෂ්ටියක් නැහැ. එයා ඒ නිසා මලු කරේ තියාගෙන යන්නේ නැති කෙනෙක්. එයා මලු කර තියාගෙන යන්නේ නැතුව එයාට පුළුවන් ඉස්සරහා ඉන්න කෙනාගේ මල්ල ලියලා දෙන්න. අපිට මල්ල තිබුණොත් එහෙම අපිත් මල්ලක් ඔළුව උඩ තියාගෙන ඉන්නවා, අරයත් මල්ලක් ඔළුව උඩ තියාගෙන ඉන්නවා, දෙන්න මලු දෙකක් ඔළුව උඩ තියාගෙන ඔය යනවා. තමන්ගේ ඔළුවේ මල්ලක් නැත්තම් විතරයි වෙනතුනේ අනිත් කෙනාගේ මල්ල පොඩ්ඩක් ලිහිල් කරන්න පුළුවන්කම තියෙනවා. එයාට මේ මල්ල බිමින් තියාගන්න උදව් කරන්න පුළුවන්කම තියෙනවා. බලන්න මලු ඔළුව උඩින් තියාගෙන දෙන්නේ කියලා. බුදුහාමුදුරුව හමුණු මහරහතන් වහන්සේලා හමුණු ආර්ය ශ්‍රාවකයෝ අවබෝධයට පත් වුණු ඒ ආර්ය ශ්‍රාවකයෝ ප්‍රකාශ කරේ ස්වාමීනි හිසේ තිබුණු මල්ලම් බිමින් තිබ්බා වාගේ. දැන් ආනන්ද හාමුදුරන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා ඔබ තාමත් මල්ල ඔළුව උඩ තියාගෙනද ඉන්නේ බිමින් තියලාද ඉන්නේ? මම දන්නවා බිමින් තියලා ඉන්න පිරිසකුත් ඉන්නවා, ඔළුව උඩ තියාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. ස්වාමීනි අඳුරේ හිටපු කෙනෙකුට පහනක් දැල්වුවා වගේ මං ඉස්සර හරි ඝන අන්ධකාරයේ හිටියේ. අනේ ස්වාමීනි ඔබ වහන්සේ මේ පහන දැල්වුවා, ඒකෙන් දැන් ආලෝකමත් වෙලා තියෙන්නේ. ඉතින් මේ පහනේ ආලෝකය ඔබ ලබන කෙනෙක්ද? අඳුරේ තවමත් අතපත ගාන කෙනෙක්ද? ඔබම විනිශ්චය කරගන්න. ඔබ අඳුරේ නම් ඔබ අඳුරේ කියලා මම කියලා දෙන්න ඕනේ නැහැ. දැන් රාත්‍රියේ ලයිට් ගියාම දැන් ඉන්නේ ඔයා කරවලේ කියලා කියන්න ඕනේ. එයා දන්නවා. මොකද පේන්නේ නැහැ මේ කියලා හැප්පෙනවා කියන්නේ එයා කරවලේ ඉන්නේ. ඕන් ලයිට් ආවා. හරි මෝඩ කතාවනේ. කට්ටියට පේන ලයිට් ආවා කියලා. ඒනට අයියෙන් ගෑ ගහන ඕන ලයිට් ආවා. ඉතින් ඔබම ආලෝකයට පත් වුණාම ඔබම දන්නවා ඔබ ආලෝකයේ ඉන්නේ කියලා. මමුලා ඌේ කැඩියටද ඔබ ඉන්නේ? ඇත්තටම නොයෙකුත් දේවල් විශ්වාස කරගෙන ඉන්නවා, ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා, ආගමික ලබ්ධික භාවයන් තුල ඉන්නවා දැඩිව. මේ සමහර ආගමික ලබ්ධික භාවයන් පින්නතුනේ මල්ල පුරවල 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 අවිද්‍යාවෙන් හොඳට පුරවල ඔළුව කට බඳිනවා. කට බැඳලා පස්සේ මේක එළියට යන්නේ නැහනේ. මොකද්ද කට බඳිනවා කියන්නේ? මේ විශ්වාසය ඇරෙන වෙන විශ්වාසයක් කරන්න එපා. වෙන ආගමකට, ධර්මයකට, දර්ශනයකට ඇහුම්කන් දෙන්න එපා. එහෙම කට බඳිනවද නැද්ද? කට බඳිනවනේ ගොඩක් තැන්වල දේශනාවත. ඊට පස්සේ මොකද වෙන්නේ? සදාකාලිකවම අරයා මල්ලේ තුල ඉන්නවා. සමහර ඒවා දැඩි නීති වද හිංසන කපනවා, බිලි කපනවා, ඇසුගුල්ලනවා, ඒ වගේ දේවල් උත් කරනවා සමහර ආගම් කියන නාමයෙන්. මන් දන්නේ ඕවා මේ මොකට ආගම් කියලා තියාගෙන ඉන්නවද? ආගම් වලට ආගම් කියලා කියන්නේ ලෝකේ දැහැමි බව ප්‍රකට වෙන ඒවනම්. එතකොට වද හිංසන, දැඩි හිංසන, බෙලි කපන ඒවා මොකට ආගම් හැසින් තියන් ඉනවද? ඒවා රිලිජන්ස් කියන ලේබල් එකකින් ගලවලා අයින් කරන්න ඕන. සජ්ජාතීන්ගේ සංවිධානය වැනි ඉහළ දේවල් ලෝක මානව ධර්ම පිළිගන්නේ නැති ඒවා රිලිජන්ස් ලේබල් එකකින් ගලවලා අයින් කරන්න ඕන. ඒවා සොසයිටි හැටියට අයින් කරන්න ඕන. ඒවා සොසයිටි සංවිධාන රිලිජන්ස් කියලා එන්න යම්කිසි රාමුවක් හදලා පෙන්වන්න ඕන. මෙන්න මේ රාමුවෙන් එනවනම් විතරයි රිලිජන් එකක් හැටියට අපි ලෝකේ බාරගන්නේ කියන තැනට එන්න ඕන. අන්න එහෙම වුණොත් ලෝකේට යහපතක් වෙනවා. පුළුවන් නම් ලියන්න හැකියාවක් තියෙන කෙනා සජ්ජාතික සංවිධානයේට අඩුම ධර්මේ මානව හිමිකම් වලට ගරු කරන ඒවා විතරක් ලෝකේ රිලිජන් ලේබල් එකට ගන්න, නැත්නම් අනිත් ඒවා අයින් කරන්න කියලා. එතකොට ලෝකේ පාඩමක් හරි ඉගෙන ගන්නවා. අපි රිලිජන්ස්ලා නෙමේ රිලිජන් එකක් බවට පත් වෙන්න මෙච්චර සුසුසුකම් තියෙන්න ඕන කියලා. එතකොට මේ විදිහට අපිට ඔළුව වහනවා. මේක ඇත්ත වශයෙන් බුද්ධාගම ඇතුළත් වෙන සමහර වෙලාවට. මේක ඇරෙන්න මේ පොතෙන් එහා බලන්න එපා. මේ ත්‍රිපිටක පොත්ටිකෙන් එහා දෙයකට ඇහුම්කන් දෙන්න එපා කියලා ඔළුව ගන්න. ඊට පස්සේ ත්‍රිපිටක පොත්ටිකේ තියෙන ටික හරි. නමුත් ඉතින් ඒ මනුස්සයට ඒක තේරෙන්නේ නැත්තම් මම නම් නිදහසක් දීලා තියෙන ඕන තරකට යන්න කියලා. ඉතින් ඒ කට්ටි යනවා ඒ නිදහසේ. ගිහිල්ලා ඉතින් ඔලෝ කුරුවල් කරගෙන ආයි එනවා මෙහෙ. කවම ගැරගිලා. අනේ සමා වෙන්න සාමිනාත් අපි අර යගේ මේ ඇම කෑවා, මෙයාගේ ඇම කෑවා. අතන මේ ගියා අපි ඒකට වැටුණා මෙහෙම කියලා ඉතින් එනවා. කමක් නැහැ ඉතින් ඒක. ඒකත් ලොකු දෙයක් නේ. අත්දැකීම් ලැබලා වම් ලොකු දෙයක් ගිහිල්ලා ඉවරලා. එකත් ලොකු දෙයක්. නිදහස ඇත්තෙම තියෙන්න ඕන. එයාට අත්දැකීමෙන්ම ඒක තේරුම් ගන්න ඉඩ හරින්න ඕන. එහෙම නැතුව ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔළුව බැඳලා පස්සේ නම් කවදාවත් ඒ මනුස්සයා වෙන දෙයකට අහුම්කන් දෙන්නේ නැහැ. අහුම්කන් දෙන්නේ නැති නිසා එයාගේ මනස වෙනස් වෙයි කියලා බයයි. ඒ විශ්වාසය නැති වුණොත් එයාට එයා හිතන විශ්වාසයක් මගින් යමක් ප්‍රාර්ථනා සාර්ථක කරගන්න පුළුවන් කියලා. විශ්වාසය දැඩි වෙන තරමට. විශ්වාසය කියන එක ඇත්ත වශයෙන්ම තියෙන බුද්ධ ආගමේ ශ්‍රද්ධාව කියලා එකක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව දෙආකාරයකට බුදුදහම බෙදනවා. අමූලිකා ශ්‍රද්ධා සහ ආකාරවත් ශ්‍රද්ධා කියලා. එතකොට ලෝකයේ නොයෙකුත් ආගම්වල මිනිස්සු තුල පිහිටවන්නේ ආකාරවතී සද්ධාව නෙමෙයි. ආකාරවතී විශ්වාසය නෙමෙයි. අමූලිකා විශ්වාසය. ඒ කියන්නේ දැක්කේ නැති, දන්නේ නැති, ප්‍රත්‍යක්ෂ නැති, කොහේ තියෙනවද දන්නේ නැති, ඇඩ්‍රස් නැති ස්වර්ගයක්, මෝක්ෂයක්, නිවනක්, රහමත්වයක් පෙන්නවා. එන්නවට පස්සේ ඉතින් ඒගොල්ලෝ ඒ විශ්වාසය තුල ඉන්නවා. ඊට පස්සේ මලාට පස්සේ මොකද වෙන්නේ? මලාට පස්සේ ඇඩ්‍රස් නැහැ. එයා මලාට පස්සේ එයාගේ මේ ඔළුවේ බාහිරින් පුරවගත්ත දේවල් ටික් ගාලා කැන්සල් වෙනවා. කැන්සල් වෙලා ටක් ගාලා යන්නේ හෘද සාක්ෂියට. හෘද සාක්ෂියේ මේ විමසන පුජ්‍යලයා එතෙන්ට එනවා. හෘද සාක්ෂිය තුලින් ඊළඟට ප්‍රශ්න කරනවා. ඔබ ආරව කළා, මේව කළා, අර්ග කළා, මේක කළා. ඔබ දැනගෙන හිටියේ නැද්ද ඒක අනිත් කෙනාට පීඩාවක් කියලා? ඔබට කළොත් ඒ වගේ දෙයක් කොහොමද? ස්වාමීනි මං නම් කැමති නැහැ. එහෙනම් ඔබ අනුන්ට කරන විට ඔබට හිතුන්නේ නැද්ද දෙවෙනි දෙයක් අනිත් අයටත් අයහපතක් වෙනවා කියලා? කියනවා ස්වාමීනි එහෙම වෙන්නේ නැති. ඇයි ඔබ ඒක පිළිගත්තේ නැත්තේ? අපේ ආගමේ, අපේ ජාතියේ, අපේ රටේ එහෙම දෙයක් තිබ්බේ නැහැ. ඒක නිසා ඒක හරියන්නේ නැහැ. මොකද ඔබ ළඟයි පළවෙනි නීතිය පවතින්නේ. ඔබ ළඟමයි පළවෙනි විනය පවතින්නේ. ඔබ ළඟමයි පළවෙනි දහම පවතින්නේ. වෙන කොහොමවත් නැමේ. ඒ නිසා ඔබ ළඟම තිබුණු දහම ඔබ අමතක කළා. මේ පිට තිබෙන දහම් ඔළුවට දාගෙන වැඩ කළාට කරන්න දෙයක් නැහැ. හෘද සාක්ෂියේ විසඳුම ලබා දෙන්නේ හෘද සාක්ෂිය තුලින්. හෘද සාක්ෂියේ විසඳුම ලබා දෙන්නේ හෘද සාක්ෂිය තුලින් කියලා අන්න යාගේ හෘද සාක්ෂිය තුල යා පුරව ගත්තගෙන ඒ தත්ත්වයට යනවා. මිනිස්සෙමයි අපාය හදාගන්නේ, මිනිස්සෙමයි දිව්‍ය ලෝක හදාගන්නේ, මිනිස්සෙමයි මනුස්ස ලෝකේ හදාගන්නේ, මිනිස්සෙමයි මේ පංච උපාදානස්කන්ධය හදාගත්තේ. මනුෂ්‍යයෙකුටම ලැබෙන දුර්ලභ අවස්ථාවෙන් තමයි ජීවිතේ නිවන කියන එක හදාගන්නේ. මේ නිවන කියන එකත් ස්වභාව ධර්මයේම නිමවුමක් තමයි. මේ විශ්වයේ හටගන්න සත්වයන්ට කවදාවත් හරි මේ විශ්වයෙන් ආයි සමුගැන්මකුත් තියෙන්නේ. ඉතින් මේ විඥාන ධාතු හැදෙන්නේ කොහොමද කියලා බුදුහාමුදුරගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර මහා ධාතුන් යම් තැනක ගැටෙනවද ඒ හැම තැනකම ජීව ශක්තියින් හට ගන්නවා. කොච්චර ජීව ශක්තියෙන් සිටිනවද? පින්නතුනේ මේ පහන් දැල්ලක් ළඟත් අරගෙන මේ පහන් දැල්ල ළඟ ගන්න එකට හේතුව ජීව ශක්තියින් අඩු තැනක් පිච්චෙනවනේ. ජීව ශක්තියින් පවතින්නේ පහන් දැල්ල ළඟත් මෙහෙම දෙකට අරගෙන පෙන්වනවා. මානෙනේ මේ මගේ ඇඟිලි තුඩු දෙක හතරේ ඕ අනන්ත අප්‍රමාණ ජීව ශක්තියින් තියෙනවා. ඔබගේ රුධිරය තුල කොච්චර ජීව ශක්තියින් තියෙනවද? ඔබගේ හම තුල කොච්චර ජීව ශක්තියින් තියෙනවද? ඔබගේ මස් තුල, මම හිතනවා ඔබගේ ශරීරය ඇතුලේ තියෙන ජීව ශක්ති ප්‍රමාණය ලංකාවේ ඉන්න ජනගහනයට වඩා වැඩි. හොඳට මතක තියාගන්න එච්චර ජීවීන් ප්‍රමාණයක් අරගෙන ඔබ ඇවිදින්නේ කියලා. සමහර ඒවා ලොකුවට පේන අයත් ඉන්නවනේ. ඔය පණුව වගේ ලොකු සත්ත්වත් ඉන්නවා සමහරලාට. පේන මට්ටමටත් ඉන්නවා. ඈ අන්විශ්යකින් බැලුවාම පේන මට්ටමටත් මේ හැම මත ජීවත් වෙනවා. නොයෙකුත් ජීව ශක්තියින්. ඒ තරම් මහා විශාල ජීව ශක්ති ප්‍රමාණයක් තියෙන්නේ. හරියට බැලුවොත් එහෙම සුත්‍ර ජීවී තත්ත්වයට බලනකොට ලෝකයේ ඉන්න ජනගහනයට වඩා වැඩි ජීවී ප්‍රමාණයක් ශරීරයක් ඇතුළේ ජීවත් වෙනවා. ඒකෝ මට මේ කාවුරු නිවන් දක්වන්න ආතතියක් තිබිලා හරියනවද? නෑ. ඔබට අවශ්‍ය වෙන්නේ කවදද? එදාට තමයි ඔබට ස්වාමීන් වහන්සේගේ වචනේ හම්බ වෙන්නේ. මම ඒක හදන්න හැදුවට හදන්නත් බෑ. ඔබට කවද්ද ඒක අවශ්‍ය වෙන්නේ? නිදහස බැදී නැති කියලා හිතලා ආන්න එදාට තමයි ඔබට ඒ වචනේ ලැබෙන්නේ. ඒකත් විශ්වයෙන් ලැබෙන්නේ. ඒකත් ඔබේ කර්මය තමයි. මගෙන් වචනයක් හම්බුන් නැති වුණොත් ඒකත් ඔබේ වාසිය හෝ වාසිය. වචනයක් හම්බුනොත් ඒකත් ඔබේ වාසිය. වචනයක් හම්බ නොවුනොත් ඒකත් ඔබේම ප්‍රශ්නයක්. මන් දන්නේ නැහැ. හිතලා කතා කරලා හිතලා මේ පණිවිඩය දීලා කවුරුත් නිවන් දක්වන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඉතින් මං ඉස්සෙල්ලම කරන්නේ අපේ පවුලේ කට්ටිය නිවන් දක්වන එක. එහෙම කරන්න බෑ. ඒක එයා තුළම සාංසාරික වශයෙන් ශක්තියෙන් හැදිලා උනන්දුව හැදිලා ඕනකම හැදිලා වීර්යය ඇති වෙලා යාම ධර්මයට යොමු වෙන දවසක තමයි එයාගේ අවබෝධය එයාට පූර්ණ කරගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් කොහොමද විශ්වය ලෝකය ගැන හිතුවාම දැන් මොනවද ප්‍රශ්න? නිකන් ඉන්න බැරුවර නිකන් මොලෙන් හදාගන්න ප්‍රශ්න තියෙන්නේ. කිසි දෙයක් ප්‍රශ්නයක් නැහැ. මොනවද ප්‍රශ්න? කිසි දෙයක් ප්‍රශ්නයක් නැහැ. මොකද තමාව තමා අතහැරියට පස්සේ මොන ප්‍රශ්නද? තමාව තමා අල්ලගත්තට පස්සේ තමාට නිකන් ඉන්න පුළුවන්ද? ගොඩනැගිල්ලක් හැදුවට පස්සේ ගොඩනැගිල්ල පාළුවේ තියන්න පුළුවන්ද? බෑ. ගොඩනැගිල්ල රෙන්ට් එකට දෙන්න වෙනවා, කඩයක් දාන්න වෙනවා. එතකොට මම හදාගත්ත ගොඩනැගිල්ල නිකන් තියන් ඉන්න බෑ. ගොඩනැගිල්ල කඩයක් දාන්න, රෙන්ට් එකට දෙනවා. නිර්වාසිතේ වැඩ. ඒකන එක්කෙනෙක්ගේ ගොඩ නැගිල්ල කම්මලකට දෙනවා, ගරාජ් එකකට දෙනවා, ටාන් ටෝන් ටීන් ටෝන් ගාන සද්දයි. තව එකකට දෙනවා, ෆාමසි එකකට දෙනවා. ඒකේ ඉතින් බෙහෙත් තේත් තියෙනවා. ඒක ගොඩ නැගිලි යනවා ඒවා. සිල්ලර බඩු කඩේකට දෙනවා යා. ඉතින් එක එක අයගේ ගොඩ නැගිලි ඒවල එක එක ෂොප් තමයි තියෙන්නේ. එක එක එක්කෙනා ගොඩනගිල්ල එක එක වෙළඳ ආයතන තියෙනවා. ඉස්සෙල්ලම ගොඩනගිල්ල අයින් කරගන්නවා. දැන් ලෝකේ සාර්ථකත්වය පැමිණිච්ච මිනිස්සු කියලා ඉස්සරහට ගේනවා. මේ ස්ටීවන් ජොබ් මහත්තයා, එහෙම නැත්නම් බිල් ප්‍රේත් මහත්තයා සාර්ථක වෙච්ච මිනිස්සු හැටියට ගේනවා. එහෙම නැත්නම් ඔබාමා, ඔය පොඩි මිනිස්සු ඉඳලා ලොකුට ලොකු තත්ත්වයට ගිය මිනිස්සු ගේනවනේ සාර්ථකත්වයේ හැටියට ගෙනල්ලා පෙන්නනවා. ඇත්තට මේ මිනිස්සු ළඟට ගිහිල්ලා බලන්න ඔබ සාර්ථකයිද කියලා අහන්න බලන්න. නෑ. සාර්ථක වෙච්ච එක මිනිස්සෙක් මේ ලංකාවේ ඉහළම කෝටිපතියෙක් මට දවසක් කිව්වා සායනහස. අපිට කාර් 10ක් තිබුණත් යන්න පුළුවන් යන වෙලාවට එක කාර්යයක. මට වාඩි වෙන්න පුළුවන් එක සීට් එකක විතරයි. කාර් 10යි අඩ ගෑයක පාට එක පාර 10යි වාඩි වෙන්නත් බෑ. මට කොච්චර මිල මුදල් තිබුණත් ඇත්තෙම මට කන්න පුළුවන් බත් පිඟානක් විතරයි. මට බොච්චර සම්පත් තිබුණත් මට නිදා ගන්න පුළුවන් එක ඇඳක විතරයි. ඇඳ 100ක් ගෙනලා 100 දිදා ගන්න බෑනේ මනුස්සයෙක්ට. මං කොච්චර සල්ලි තිබුණත් මට තියෙන්නේ පැය 24ක් විතරයි. මට කොච්චර සල්ලි තිබුණත් මටත් තියෙන්නේ අවුරුදු 100කට යටත් ආයු කාලයක් විතරයි. එතකොට මෙයා මේ වැඩ කරන්නේ එයාට කන්න නෙමෙයි. සමහර අය අහනවනේ ඌ කන්නද කියලා අහනවනේ. කන්න නෙමෙයි. දැන් අපි මේ වැඩ කරන්නේ කන්න නෙමෙයි. සීනි හැදුනම විදේශයෙන්ම කන්න බෑනේ මිනිසුන්ට. නේද? සීනි අමාරු වෙලා මේ හදාගත්තාම තිබුණත් කන්න බෑ. ලෝක මිනිස්සු වැඩ කරන්න ඕන, සේවය කරන්න ඕන, නව නිර්මාණ කරන්න ඕන, දියුණු වෙන්න ඕන, ගොඩනැගිලි හදන්න ඕන, පරිසරය රැක ගන්න ඕන. කන්න නෙමෙයි. යෝගයට යහපත් වෙනද මේ ආධ්‍යාත්මික දියුණුව මිසක් දියුණුව කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ ගොඩනැගිලි වල යකඩ කෑලි වල දියුණුව නොවේ. ප්‍රමුඛ දියුණුව, ප්‍රමුඛ දියුණුව දියුණුවෙත් තියෙනවනේ. ඒක ප්‍රමුඛ දියුණුව සන්තුට්ටි පරමන්දනම්. සන්තුට්ටි ඇති වෙන්නේ අවබෝධය තුළමයි, තථාගත අවබෝධය තුළමයි. සන්තුට්ටි පරමන්දනම් පරම ධනය, පරම දියුණුව මේ ආධ්‍යාත්මික අවබෝධය. ඔබ මේ පරම දියුණුවෙන්, පරම පෝසත්කමෙන් ඔබ පෝසත් නම් ඔබ දුප්පත් කෙනෙක් නෙමෙයි. ඔබ ආර්ය ධනයෙන් ආඩ්‍ය වූ ලෝකේ ඉන්න ඉහළම පෝසතාට වඩා ඉහළින් ඉන්න කෙනෙක්. ධර්ම අවබෝධයේ වෙච්ච කෙනෙක් බිල් ගේට්ට වඩා ලොකු පෝසතෙක් හැටියට මම දකිනවා. ඔබාමාට වඩා ඉංගලන්තේ මහරජිනට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් හැටියට මම දකිනවා. මොකද හේතුව ධර්ම අවබෝධය කරගත්ත කෙනා ඉංගලන්තේ මහරජිනට වඩා අඩුවෙන් තමයි ලෝභ ද්වේෂ මෝහ අතර තෙරපෙන්නේ, දුක් විඳින්නේ. මහරජින මේක අවබෝධ කරගෙන නැද්ද දන්නේ? මට ආරාධනා කරොත් මං ගිහිල්ලා අවබෝධ කරවනවා. අවබෝධ කරගත්තොත් එයා ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් තැවෙන ස්වභාවය අඩු වෙනවා. නැත්තම් ගොඩාක් වෙලාවට රජවරුන්ට සිද්ධ වෙන්නේ මානය නේද? උද්දච්චකම, අවිද්‍යාව ඕවා ඇති වෙලා මරණයෙන් පස්සේ මේ මාලිගාවල් වලම ඒ තැන්වලම මොකද වෙන්නේ? මේ තැම්ම ආශ්‍රිතවම භවගාමි ශරීර හැදෙනවා. දැඩි සැරට නපුරට හිටියානම් යකෙක් වෙනවා. වස්තුවට, සම්පතට, දේපලට, මාලිගාවට ආසාවෙන් හිටියානම් පෙරේතෙක් වෙනවා. රජවරු විතරක් නෙමෙයි, හිඟන්නා වුණත් එහෙම එයාගේ මානසික තත්ත්වය හදාගන්න විදිය. යාට මේක තියෙන්න ඕනේ. දැන් ඒ ආච්චි අම්ම කෙනෙක් ඉන්නවා, ඒක ගෙදරකට පෙරේතෙක් කියලා ඉපදිලා තියෙනවා. ඒ ආච්චි අම්මලා ඒ ගේ හදාගත්ත තට්ටු දෙකට ලස්සනට වෙල්යායක් අයිනෙ ගයක් හදාගත්තා. සත්‍ය කතාවක්. තේරුණාද? ඒ ගෙට ඒ 100ටයි ආච්චිටයි වයසට යනකොට නඩත්තු කරන්න බෑ. ඉඩමයි ගේ විශාල වැඩි. මේගොල්ලොන්ට අපට ආර්ථික අපහසුතාවයකුත් දුන්නා. ගේත් ලොකු වැඩි, මේගොල්ලෝ කර වැඩේ ගේ විකුණා. ඒ ගමේම කට්ටියක් ගේ ගත්ත පවුලක්. ගේ ගත්ත මේගොල්ලෝ පොඩි ගෙයක් අරගෙන ඊට නොදොරටින් ඈතින් පදිංචි වුණා. නමුත් මේ ආච්චි අම්මා මේ ගෙට කොච්චර ආසද කියලා නම් මේ ආච්චි අම්මා අර ගේ ළඟ තියෙන මල් ගහට හැමදාම මල් කඩන්න එනවා. වෙන මොකටවත් මේ මලුත් කඩාගෙන ගේත් බලාගෙන යන්න. එයා ගේ බලලා සුසුමක් කියලා යනවා. මේක මගේ ගෙහනේ කලින් තිබිච්ච කියලා හිතලා යනවා. ඒ විදිහට හැමදාම ඒගොල්ලෝ පවුලේ කට්ටිය දකිනවා මේ ගේනි කියලා. ඉතින් ඒගොල්ලෝ කන සල්ලක් නැතුව ඉන්නෝ කමන්නේ. එයාගේ සන්තෝෂනේ, එයා මොනවා හරි හිතනවා ඇති එයාගේ මුල් ගේ කියලා. නමුත් ඔක ගැඹුරු හිතේම තැම්පත් වෙලා තිබුණා. ආච්චි මාලා දැන් ආච්චිට අයිති නැති ගේක ආච්චි පෙරේතය වෙනවා. ඒ මල් ගහ ළඟ සමහර දවස්වලට දැකලා තියෙනවා ස්වරූපය තියෙනවා. ඒ වගේම අර පෙරේත ගඳවල් එනවා. පස්සේ බලනකොට මේ ගෙට ආසත්ත වූ කෙනෙක් ඉන්නවා. හැබැයිනුත් දකිනු රාත්‍රියේදීත් දකිනු. ස්වභාවය ඔන්නෝකයි. දැන් ලංකාවෙත් ඔහොම ගොඩාක් අත්දැකීම් තියෙනවා. ගොඩාක් තැන්වල තියෙනවා. පන්සල්වල හාමුදුරුවරු පට්ටවල් මල පෙරේතය වෙනවා. අපේ දන්න එක රජ මහ විහාරයක් තියෙනවා. පරම්පරා තුන හතරම අමු පෙරේතය. එම මම මේ ආගමක් ගැනද කතා කරන්නේ? සත්‍යයක් ගැන. එහෙම නැත්නම් ඉතින් අපේම සුදුහුණු උගා ගන්න බැරි. අපි පාරිශුද්ධ වූද උත්තම බුදු දහම කවදාවත් එහෙම නැහැ. කෙලින්ම ධර්මාශෝක රජුරු 84,000ක් හදලා පිබුරෙක් වුණා නම් මිනිස්සු බය වෙයි කියලා මේක කියන්න නැතුව ඉන්න ඕන කියලා හිතුවේ නැහැ. කෙලින්ම කිව්වා ඒ මිනිහා කේති සිතෙන් ගියා පිබුරෙක් වුණා කියලා කිව්වා. හංගන්නේ නැහැ. බුදු දාසනේ හැටියෙම තමයි. කෙලින්ම ඇත්ත. නේචේක කියනවා. එච්ච දෙය කියනවා. හාමුදුරුවෝ ඉන්න මල පෙරේතයන්. එතකොට සාමාන්‍යයෙන් අහනෝ ශාස්ත්‍රකරුවන්ගේ මේගොල්ලන්ගේ තියෙන ඒ පෙරේත භාවයේ ස්වභාවය දිහා බැලලා කියන්න පුළුවන් කොච්චර කාලයක් ඉන්නවද කියලා. කියන ශරීර ස්වරූපය දිහා බැලලා කියන්න පුළුවන් කොච්චර කාලයක් පෙරේතය ඉන්නවද කියලා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ උපදින එක නිකන් නෙමෙයි. මානසිකව ඒක දැවෙන්නේ පින්නතුනේ. හරියට අර හීනයක් දකින්නවා වගේ මානසිකව ඒක පිච්චෙන්නේ. යාට මේ මානසික ශරීරයක් තියෙන්නේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ වල තියෙන ශක්ති ධාරාවක් එක්ක පොඩි වලාකුලක වගේ ඒ ස්වરૂපයකින් එයාගේ ප්‍රේත ශරීරය හැදෙන්නේ. නමුත් ඒකේ විද්‍යුත් තරංගයක් තියෙනවා. දැන් මිනිස්සුන්ගේ මේ ඔළුවෙනුත් තියෙන මේම තරංගයක් යවන්න පුළුවන් හැකියාව. ඒ වගේ තරංග ධාරාවක් තියෙනවා. නමුත් ඒ දොල ජීව ශක්තියක් තියෙනවා. ඒ ශරීරයේ විශාල කලගෙඩියක් වගේ බඩක් තියෙන මේ ඉදිකටු වගේ මේ නියපොතු සහ ඇඟිලි තියෙන ඉතාම කුඩා මුඛයක් තියෙන අතිශයෙන්ම විකෘති වූ ශරීරයේ ස්වභාවයකින් යුක්තව වාසය කරන. ඒකට හේතුව මිනිස්සු පන්සල් කියලා හිතුවා බුදු පිළිමයි, චෛත්‍ය භෝගහවටේ රන් වැටයි. ඊට පස්සේ ඒකට හම්බෙන සල්ලි ටික ගණන් කර කර හිටියා. අපේ සමහර පන්සල්වල නායක හම්බුදු මම දකිනවා ඒ කාලවල සතේ කාසි 7-10 කාසි ගණන් කරා. පින්කට හලාගෙන ගේනවනේ ලොකුවට ගණන් කරලා ඕව පොඩි ගහලා මලු ගහලා තියෙනවා. සමහරලාට පිරිවෙනේ ඉගෙන ගන්න උන්වහන්ස කෙනෙකුටවත් ඒකක් දෙන්නේ නැති ධර්මයට හංගගෙන තියාගෙන ඉන්නවා. එහෙමනම් මේ අනවබෝධයෙන් යුක්තව තානාන්තර ලැබුව ගත්තාම තනතුරු තානාන්තර ලබා ගත්තාම මොකද වෙන්නේ? මාන උද්දච්ච අවිද්‍යාවකන් හට ගන්නව. හටගෙන මාන උද්දච්චකම අවිද්‍යාව නිසා අමු පෙරේතය වෙනවා. දැන් මේ රටේ දේශපාලන ශේෂ්ත්‍රවල නියලිච්ච දේශපාලකයෝ ගොඩක් අය මේ ගියා. මිය ගියපු අයගෙන් 80%ක් 90%ක්ම භවගාමී සසර ඉතාම පහත. ඒ දරුවම දන්නව තමන්ගේ තාත්තා මලයකෙක්, මල පෙරේතෙක්. ඊට පස්සේ උපදෙස් ලැබෙනවා මේ තාත්තට අඳුම තරමේ වස්ත්‍රවත් ලැබෙන්න, පොඩ්ඩක් හරි සුවපත් වෙන්න කරන්න. අර ආරණ්‍යයට, මේ ආරණ්‍යයට සිල්වත් හාමුදුරුවන්ට, ගුණවත් හාමුදුරුවන්ට දානයක් දෙන්න කියලා කියනවා. පින්කම් කරන්න කියලා කියනවා. ඇත්ත වශයෙන්ම එහෙම කරාම ඒ ඇත්තන්ට සුවපත් භාවයක් ලැබෙනවා කියලා. දැන් මම ඒක හොඳටම ප්‍රත්‍යක්ෂ කරගත්තේ ඒක අම්ම කෙනෙක් ඒක තැනකදී මේ කොම කාලයකට කලින් තමන්ගේ පුතා නැති වුණා කියලා ශාස්ත්‍ර පොලකින් කියලා බණ භාවනාවන් කරගෙන ඉන්න හාමුදුරු කෙනෙකුට දෙන්න දන් කියලා. දුන්නහම ඒකේ එයාට හම්බෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම දෙතුන් පාරක් දාන ගිනිල්ලා ආයි ශාස්ත්‍රය අහන්න ගියාම ඒ ශාස්ත්‍රකරුව බලලා කිව්වලු ඒ පින් එයාට හම්බෙලා තියෙනවා. දැන් එයා සුගති වෙලා තියෙන හිටියට වඩා කියලා. එතකොට තේරුම් කරගත්තා, හා මට දුන්නහම පින් සිද්ධ වෙනවා කියලා මම දැනගෙන හිටියේ නේ ඒ දවස්වල. ඒ වගේම මෙතනත් එන්න මහත්මියෙකුට කියලා තියෙනවා නේද? ඒ පින ලැබිලා තියෙනවා කියලා. මේ විශාල ආර්ය ශ්‍රාවකයෝ පිරිසකට දානයක් දුන්නා කියලා නේ. ඔබතුමනේ, ඔව් ඔබතුමනේ, ඔව්, ආ ඒගොල්ලන්ටනේ, ආ රයි, ඔබතුමිය තමයි ඔය සිද්ධිය මට කිව්වා. ඔව් මේ එහෙම පිරිසකට ලැබිලා තියෙනවා කියන්නේ. එහෙම ආර්ය ශ්‍රාවකයන්ට දානයක් දීපුවේ ඒ පින ආනිසංසය ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා කියලා කියලා තියෙනවා. ඉතින් ඒක කිව්වානේ මට ටිකක් වැඩිපුර ගෙන්න ගන්න ගන්න නෙමෙයි. මොකද මම් පෙරේතයා වෙනවා එහෙම වුණොත්. ඒක සත්‍යයක් පැහැදිලි කිරීම සඳහා උත්සාහ කරා මිසක් මට පොඩ්ඩක් වැඩියෙන් ගෙන්න ගන්න නම් නෙමෙයි තියෙන ටික ඇති. මම නැති වුණත් සන්තෝෂෙන්, තිබුණත් සන්තෝෂෙන්, වැඩිපුර තිබුණත් සන්තෝෂෙන්, මගේ සාමාන්‍ය ස්වභාවය තමයි ඕනේ කිව්වට මට ඔක්කොම ඕනේ නැහැ, හැම එකම ඕනේ නැහැ. හැබැයි ඒ වුණාට මට අවශ්‍යයි කියන අවශ්‍යතාව තියෙනවනේ මට ඕනේ එක. ඒක ආසාව නෙමෙයි අවශ්‍යතාවය. දැන් මට ඇත්තෙන්ම කොළඹ හත විපස්සනාව දෙන්න හැදුවේ මට හරිස්පත්ති ආරියවංශ අලංකාර ආමතු. මට උච්චර දන්නාවක් තියෙනවනේ හීනෙමත් හදන්න බෑ කොළඹ හත ඒ වගේ කන් අරගෙන. මට ඕක තෙරපල මිරිකල ඕක ගන්න තිබ්බා. අරගෙන බල සන්නාවෙන් ඕව අල්ලගෙන ඔක්කොම කරන්න තිබ්බා. ඈ ආයෙත් මහන්සි වෙන්න මේ gadolla දින්න මුකුත් කරන්න ඕනේ. ලංකාවේ තියෙන ඉහළම තැන රජමිලා ඉන්න තිබ්බා. මං එක උත්තරෙන් මම දුන්නේ සායනාස මට මේක ලොකු වැඩි. මට ඕනේ. තව එකක් තියෙනවා ක්‍රමයක් තියෙනවා. මම පොඩි කාලේ අහලා දෙනවා. ගහේ හැටි දැනගෙන තමයි ඵල ගන්න ඕන. ඵලේ වැඩි වුණොත් ගහ පොඩි නම් ඵලේ වැටෙන්නේ ගහත් එක්ක. නැත්තම් ගහේ අතු කඩාගෙන වැටෙනවා. ඒ නිසා ගහේ හැටියට ඵල දරුවාම හොඳයි කියලා තේරුම් ගන්නත් ඕන. ඒ වගේ තව කීපයක් තියෙනවානේ මේ අපේ සීයල හැම කියනවානේ කොළෝ ඇඟිල්ලේ තරමට ඉදිමියන් කියලා. ඇඟිල්ලේ තරමට වඩා ඉදිමුණු ඇඟිල්ල පැලෙනවා. එහෙමත් කියලා දෙනවා. එහෙමත් ඕනේ. ඕනනම් දැන් සමහර ඔය ආරාම මේ හදපු ඒවා කීපයක්ම මට මේ ලියලා දෙන්නම. මේක බාර අරගෙන මේක කරන්න කියලා ඇස් වෙනවා. මම කියන්නේ අනේපා. මට ඔය ආකාර බෑ. හැබැයි ඉතින් තණ්හාවෙන් බැලුවනම් කෝටි ගණන් වටිනාකම්. ප්‍රකෝටි ගණන් වටිනාකම්. නෑ අනේපා ඕනේ නෑ. සමහර අම්මල තාත්තල තමන්ගේ දරුවන්ගේ විරුද්ධතාවය මැද සමහරලාට තමන්ගේ ඔප්පුවන් පන්සලට අපිට දෙන්න ඇවිල්ලා තියෙනවා. ඒ අවස්ථාවනවලදී අපි කියලා තියෙන අපිට එහෙම එපා, ওই දරුවෝ ටික දුප්පත්නේ. ඒ දරුවන්ට ඕක දෙන්න ඈ අපිට ඕක එපා. හැබැයි මගේ හිතේ ඇත්තින්ම තිබුණා නම් ලෝභ දේශ මොහ මම නිකන් අතාරින්නේ. ආ එයාගේ කැමැත්ත මට වැඩක් නෑ. මේ අම්මා කැමතිනේ ඈ මක ලියලා ගත්තා. ඉතින් අම්මම කඩිනුත් කියන වචනේම කියනවා මම මලාටපත් හාමුදුරුවෝ වුණා විකුණලා එක්ක පන්සල හදාගන්න නැත්නම් වාහනයක් ගන්න නැත්නම් මොකක් හරි එකක් කරන්න නැත්නම් ඊතර පන්සලක් හදන්න ඕන එකක් කියලා. නෑ එහෙම නෑ. ඒ නිසා එතකොට අපි තේරුම් ගත්තා මගේ හිත ඇතුළේ නම් තියෙන්නේ තණ්හාවක් නෙමෙයි තියෙන්නේ යම් යම් දේවල් කෙරෙහි අවශ්‍යතා ටිකක් විතරයි කියලා තේරුම් ගත්තේ මම. ඒව මගේම ක්‍රියාවලියෙන් මම අඳුන ගන්නවා. මොකද තමන්ගේ පිරිසුදුකම අපිරිසුදුකම ගැන දන්නේ තමාරෙන්න වෙන විශිෂ්ටෙක් වෙන කෙනෙක් නෑ. ඔබේ පිරිසුදුකම අපිරිසුදුකම ගැන දැනගන්න වෙන කවුරුවක්වත් නෑ. මේක බුද්ධ වචනේම දේශනා කරලා තියෙනවානේ. සුද්ධි අසුද්ධි පච්චත්තං ඥානමණි විශෝදේ. වෙන කෙනෙක් නෙමෙයි, තමන්ගේ පිරිසුදු අපිරිසුදුකම පිළිබඳව දැනගන්න වෙන කෙනෙක් නෙමෙයි. තමන්මයි දැනගන්න ඕන. දැන් ඔබම දැනගන්න. ඔබම සුද්ධ කරන්න කිලිටි ගඳ ගන්න, තුහුවිලි තියෙන, කුණු ගඳ ගන්න, අප්‍රසන්න පැති තියෙන නම් ඔබම පිරිසුදු කරන්න. ඇයි පිරිසුදු කරගන්න කියන්නේ? වඩාත් සන්තෝෂයෙන්, වඩාත් සුවයෙන්, වඩාත් සැහැබර ජීවිතයක් ගත කිරීම උදෙසා. ඉතින් මෙතන ඉන්න නම් බොහෝ දෙනෙක් ඉතින් සෝදගෙන තියෙන්නේ. පෙරේත පිසාච කුම්බාණ්ඩ ආත්මවලට යන තත්ත්ව නෑ වගේ වට පේනවා. හරි වාසනාවන්තයි. පන්සල්වල තනතුරු ලේකම් සභාපති භාණ්ඩාගාරික අනම්මනම් තනතුරු ගන්නව නේද? අපායට යන්න ඉනිමඟ. ඇයි? එතන ඉඳලා මාන්න උද්දච්ච අවිද්‍යා ටිකක් උපදිනවා. ඉඳලා හිටලා පොඩි පොඩි හොරකමක් මැරකමකුත් කරොත් එහෙම කොහොමද වැඩේ? අපායට යන්න ඉනිමඟක්. පින්නතුනි, එක්තරා යෝගීවරයෙක්ගේ බත් මුල හොරකම් කළා. හොරේ මේ යෝගීවරයාට හොඳටම කේන්ති ගියා. අපි කියන්නේ තද වුණා කියලා. තද වුණා. තද වෙලා ගිහිල්ලා නුග ගහක් යටට ගිහිල්ලා දෙයියන්ට කන්න ලව්වක් කරා. ඕ කාට වැඩි වැඩියෙන් බලතල නිලතල ලැබේවා කියන. එහෙම වුණා. මේ යෝගීවරයාට අදහස මූව අපායටම යවන්න ඕන කියලා. ඔය යකාට වැඩි වැඩියෙන්ම ගෑනුම හම්බ වේවා කියලා දෙස් තියෙනවා. ඇයි හේතුව? ඒතකොට ඉක්මනින් අපායට යනවා. පුළුවන් තරම් ඔය යකාට ධන සම්පත් ලැබේවා කියලා අදිෂ්ඨාන කරා. මොකද හේතුව? ධන තණ්හාව ලෝභය මේවා හටගෙන පීඩාව හටගෙන මේ මිනිස්සේ අපායට යවන්න පුළුවන් කියලා කල්පනා කරගෙන ওই විදියට දිගට දිගට දෙස් තිබුවා. එදා යෝගීවරයා දෙස් තීමක් හැටියට කරපු දේවල් අද මිනිස්සු ප්‍රාර්ථනා කරනවද නැද්ද? මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ දෙස්. දෙස් ප්‍රාර්ථනා කරනවා. කදරගමට ගිහිල්ලා රුවන්වැලි සෑයට ගිහිල්ලා මේ ජයශ්‍රී මහබෝධියට ගිහිල්ලා මේ දල්දා මාලිගාවට ගිහිල්ලා දේවාල කෝවිල් වලට ගිහිල්ලා ප්‍රාර්ථනා කරන්නේ දෙස්. ප්‍රාර්ථනා කළාද මේ සංසාරයේ මේ තියෙන අප්‍රමාණ මෙලව පරලොව විඳින දුක් රැස දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරා නම් අන්න හරි. බුදු කෙනෙක් මේක අවබෝධ කරගත්තට පස්සේ පින්නතුනි, බුදු කෙනෙකුට ප්‍රාර්ථනා ටිකක් තියෙනවා. ඒ ප්‍රාර්ථනා එකක්වත් තමම වෙන්නේ නෙමෙයි. ඒ ප්‍රාර්ථනා එකක්වත් තමම වෙන්නේ නෙමෙයි. මගේ ඇත්තම ජීවිතයේ ආසම ජීවිතයේ තියෙන ඇත්තටම කාගේ හරි ආරණ්‍යයක පැත්තකට වෙලා ඉන්න කුටියක් කැලෑවකම හම්බ වුණොත් එහෙම කැලෑවත් තුළ සිරි නරඹගෙන ඒකේ තියෙන රැහැයියන්ගේ හඬට සවන් දීගෙන ඒ කැලේ කොළ සුළඟට නැලවෙන ශබ්දයට අහුන්කන් දීගෙන බොහෝම සංසුන් සක්මන් මළුවක් එක්ක වැලි මිදුලක් එක්ක කිසිම කරදරයක් නැතුව අර හොඳට ඔක්සිජන් තියෙන ලං ටිකක් මේ ආශ්වාසය කරගෙන ඉන්න ඒ සොඳුරු ජීවිතයේ විතර සැප ජීවිතයක් නම් මට නෑ. ඒකට තමයි මම මහාන උනේ. මහාන උනේ මිනිස්සු එකෙක්වත් ඕන්නේ නෑ කියලා. මේ අවුරුදු 10ක් විතර යනකම් මේ අපේ ගෙදර ඉන්න පිරිසවත් මං කොහේ ඉන්නවද, උන්නද, මලාද, තාම ජීවතුන් අතරද කියලාවත් දන්නේ නෑ. දැක්කහම තමයි දන්නේ ආ තාම ජීවතුන් අතර ඉන්නවා කියලා. දන්නේ මොකද හේතුව? ඒ තරම් ආරණ්‍ය වලයි කැලෑවල් වලයි තැන් තැන් වල වාසය කරේ. ඒක තමයි ජීවිතය. එතකොට උන්වහන්සේලා ඒ කරපු සියලුම දේ මේ ලෝක සත්‍යය වෙනුවෙන් යමක් කරලා ගියා. ලෝක සත්‍යය වෙනුවෙන් බුදුවරු කරපු දේවල්, සාතන් වහන්සේලා කරපු දේවල්, ඒ ක්‍රියාවලිය වෙනස්. ඒක ලෝක සත්‍යය වෙනුවෙන්. ඒ හැම දෙයකම තියෙන චේතනාවේ ප්‍රශ්නේ තියෙන්නේ. එසා තමන්ගේ චේතනා පාරිශුද්ධත්වය තමයි හදාගන්න තියෙන්නේ. දැන් ප්‍රශ්න තියෙනවද මොනවා හරි? ප්‍රශ්න විදියට ගන්න වෙන්නේ අපිට මානසික රෝගයක් නිසා ප්‍රශ්න කියලා දෙයක් නැහැ.
අනේ අපේ පුතාට මේ එක විෂයක් ෆේල් වෙලානේ.
ඒ අම්මගෙන් අහන්න තියෙන අම්මේ විෂයන් පහම විෂයන් අටම ෆේල් වෙච්ච අය නැද්ද ලංකාවේ? කොච්චර ඉන්නවද?
දහස් ගණක් ඉන්නවා.
එතකොට ඔබ අඬන්නේ මගේ පුතාගේ එක විෂයක් ෆේල් වෙලා. පිස්සු නැද්ද? විෂයන් අටම ෆේල් වෙච්ච උන් ඉන්න සන්තෝෂයෙන්. අපේ ලංකාව වගේ තමයි. ලංකාව ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔලිම්පික් තරඟ වලට යනකොට. ලංකාව ඔලිම්පික් වලට සහභාගී වෙන්න ලැබුණොත් ඒක පදක්කමක් හැටියට තමයි සැලකන්නේ. පදක්කම් බලාපොරොත්තු වෙන්නේ අර සුසන්ති ගාන වලට පින් සිද්ධ වෙන්නේ ඒක බොහොම අමාරු ඉඳුවල දුවලාගෙන පදක්කම. ඒ වුණාට එච්චර බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක. ඇත්තම වார்த்தාවක් ආයි කෙනෙක් ඒ දන්නේ මේක අපේ ඉන්නේ. ඒ වගේ තමයි. සමහර විභාගයකට නිකන් මුහුණ දුන්න කියන එක ඒකත් ජයග්‍රහණය කියලා සමහර. තව කෙනෙක් ලකුණක් මදි කියලා දුක් වෙනවා. එයා හදා ගන්න දේ. එයා හදා ගන්න දේ. ඒ නිසා සක්‍ර දේවේන්ද්‍ර තත්ත්වයට පත්වීමට වඩා ශ්‍රේෂ්ඨයි සෝතාපට්ටි ඵල වරම. සෝතාපට්ටි ඵල වරම සක්‍ර දේවේන්ද්‍ර තත්ත්වයට මේක ඇසීමෙන්ම අවබෝධ කර ගැනීමෙන්ම ඇසීමෙන් ඇසුණු ධර්මය මෙනෙහි කිරීමෙන්ම අවබෝධ කරගන්නා වූ යථාර්ථයක්. බුදු කෙනෙක් ලෝකයේ විශිෂ්ට ඥානය උපදවා ගත්තා. ඒ විශිෂ්ට ඥානය කල්යාණ මිත්‍රත්වයේ විසින් කනට වැකෙනවා. ඒ කනට වැකීම නිසා එයා තුල අවදියක් සිද්ධ වෙනවා. ඒ නිසා කියනවා මේකට සෝතාපට්ටි ඵලය කියලා. Tamanට හිතන්න බෑ. හිතලා තේරුම් ගන්න බෑ කෙනෙකුට. කලාතුරකින් තමයි ඇති වෙන්නේ කෙනෙකුට එහෙම අදහසක්වත්. අදහසක් ඇති වුණත් ඒක ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. දැන් මගේ වයස අවුරුදු 16 විතර මං කියලා තියෙනවා. ඇත්තට මේ අදහස පහළ වෙච්ච තැන බලන්න ආයි යන්න ඕන. ඔය ඇඹිලි පිටියේ තියෙනවා ක්‍රීඩාංගණය. මහවැලි ක්‍රීඩාංගණයේ බෝගහක් තියෙනවා. ඒ බෝගහ යට ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. ඒ ප්‍රේක්ෂකාගාරයේ පඩියක වාඩි වෙලා ඉඳගෙන රේණුකානි චන්දවිමල නායකහඳුරන්ගේ පොත් බලනවා. තරුණ කොල්ලෙක් හැටියට. කවුරුත් කියලා නෙමෙයි. අම්මල දාත්තල පොළඹවලා කවුරුත් ගහලා බැනලා නෙමෙයි. මං ආසාවට හෙමින් කියවන්නේ. මම සමහරලාට පැය ගාණක් කියවන්නේ එක පිටුව. මොකද මට එහෙම කියෝගෙන පොතක් කියලා බෑ. මට ඒක ෆීල් කරන්න ඕනේ. ඒක හිතනවා, ආයි කියවනවා, ආයි ඒක මුල ඉඳලා කියවනවා, ආයි කියවනවා, ආයි බලනවා, ආයි ටිකක් කල්පනා කරනවා, ආයි පොඩ්ඩක් වතුර ටිකක් බොනවා, ආයි පොඩ්ඩක් සක්මන් කරනවා, ආයි කියවනවා. ඉතින් අපේ යාළුවෝ ටික එකතු වෙලා සෙල්ලම් කරන, ක්‍රීඩා කරන පිට්ටනිය. ඉතින් යාළුවෝ එනකන් කාලේ අපතේ යව්වේ නෑ ඒක සංසාරික ස්වභාවයක්. දැන් ඉන්න මිනිස්සු මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? පච්ච කොටනවා, කරාබු දානවා, නියපොතු වවනවා, ඈ කොණ්ඩ පාට කරනවා, එක විකාරයයි. එහෙම ලෝකයේදී සංසාරික මොකක් හරි වරුද්දකින් බලනවා මේ පොතපත. බලද්දි හිතෙනවා අපි ආයාසයෙන් ඉන්නේ, අපි කරත්තය ඇදගෙන යන්නේ. ඔළුවට මල්ලක් තියාගෙන ඉන්නේ, හරි බරක් තියෙනවා. මොකද්ද බර කියලා හිතාගන්න බෑ. දැන් ගොඩක් දෙනෙක් ඇවිල්ලා කියනවා ඒකනේ, ස්වාමීනි මේ මොකක්ද දුකක් තියෙනවා, මමත්වේ තියෙනවා, මට තේරෙන්නේ නැහැ. එක්කම අවස්ථාවක්. ඉතින් අපිට ධර්මයේ මුණ ගැහෙන්න ඕන මේක තේරුම් ගන්න. ඔබ નિરાයාසයේ ඇතනම් අන්න ඒක තමයි ජීවිතේ, අන්න ඒක තමයි ධර්මය. මම පත් වී යුත්තේ નિરાයාසයටයි. මෙන්න මේ નિરાයාසයට පත් වෙන මැජික් එක, ක්‍රමය, ක්‍රමවේදය හොයාගෙන ආරණ්‍යයක් 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 ගානේ දුවන. ඒක දැනගන්න අතර වෙන්නේ නැහැ ලේසි. මට ඒක දුර් නැති වුණොත්, ඒ தත්ත්වයට ආවෙ නැති වුණොත්, හැබැයි හිමී සැරේ ඔයම කියන දේ අහන්නේ. ඒක තමයි මේ කියන දේ අහන්නේ, කියන දේ විමසනවා. කියන දේ අහන්නේ, කට්ටිය කියන්නේම ওই විදියට කියන දේ අහගෙන අහගෙන යන්න කියලා. මම එහෙම නෙමෙයි කියන. පොඩ්ඩක් දවස් ඉන්නවා, වටපිට බලනවා, මොනවද කරන්න කියලා බලනවා. මොකද්ද මේගොල්ලන්ගේ දර්ශනය කියලා බලනවා. එයා පූර්ණත්වයට සැනසීමටපත් වෙලාද ඉන්නේ කියලා ටෙස්ට් කරලා පරීක්ෂා කරලා බලනවා. බලලා එතනම ඉන්න ලොකු හාමුදුරුවෝ ලොකුම මනස දියුණු කරගත්ත කෙනා කවුද කියලා අහනවා. එයාට ගිහිල්ලා සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා බලනකොට එයත් සන්තෝෂෙන් නෙමෙයි, එහෙනම් ඉතින් මටත් වෙන්නේ ඕක තමයි මෙතන ඉඩියට් කියලා එතන මග ඇරලා යනවා. කියන්න එපැ, මම පූර්ණත්වයට පත් වී මා සතුටින් මා ප්‍රමෝදයෙන් මා අතිශයින්ම උදාහනයකින් වාසය කරනවා කියලා කියන්න ඕන. එතකොට තමයි අපිට එයා ෆලෝ කරන්න පුළුවන්. අහෝ සපතක්, අහෝ සපතක්. අනේ හරි ප්‍රශ්න ගොඩක ඉන්නේ, හරි පීඩා ගොඩක ඉන්නේ, හරි ගැටලු ගොඩක ඉන්නේ කියලා කියනවා නම් එයාට සහනයක් නැහැ. අචංචා හාමුදුරුවන්ගෙන් ඇහුවනේ බාගෙට හදාපු ධර්මශාලාව බලලා, හාමුදුරනේ මේ ධර්මශාලාව කවද්ද හදලා ඉවර කරන්න කියලා ඇහුවා. උන්වහන්සේ දුන්න උත්තරේ මොකද්ද? ඕක හදලා ඉවරයි කිව්වා. තේරුණා නේද? ධර්මශාලාව හදලා ඉවරයි කිව්වා. කොහොමද හදලා ඉවර වෙන්නේ? මේ තා වැඩ ගොඩක් තියෙනවා නේ කිව්වා. නෑ හදපු ටික හදලා ඉවරයි කිව්වා. එච්චර අනිටික ඕන නැහැ, දෙන්නත් පුළුවන්, නැහැ දෙන්නත් පුළුවන්. ඒ ටික හදලා ඉවරයි. එච්චරයි. ඒ කියන්නේ මේ මොහොතේ, මේ මොහොතේ තියෙන තත්ත්වයේ ඉඳලා සෑහීමෙන් ජීවත් වෙන්න පුළුවන්කම තමන්ට තියෙන්නේ නැති ඇත්තේ කොතනද කියලා ගණන් හදන්න නැතුව තියෙන තත්වේම එයාට සෑහීමෙන් ජීවත් වීමේ හැකියාව එයා තියෙනවා. සෑහීමෙන් එයා ජීවත් වෙනවා. හැබැයි අවබෝධය පහළ වුණාට පස්සේ මේ අවබෝධය නැතුව මේක කරන්න යන්න එපා. අවබෝධය නැතුව කොච්චර දන් දුන්නත්, කොච්චර දන්සල් කරත්, අවබෝධය නැතුව මොනතරම් නිහතමානීව සංවරව සංයමයෙන් හරි මේ මෝ වගේ අහිංසක වාසය කරන්න ගියත් ඒ හරියන්නේ නැහැ. අවබෝධය පහළ වෙන්න ඕන. අවබෝධය පහළ වුණාට පස්සේ වින්න තුනේ එයා ළඟම සියල්ල තියෙනවා. අවබෝධය පහළ වෙච්ච කෙනාට පුළුවන් මෝ වෙනකොට මෝ වෙන්නත් පුළුවන්, සිංහයෝ වෙනකොට සිංහයෝ වෙන්නත් පුළුවන්, නරි එනකොට නරි වෙන්නත් පුළුවන්, කොටි එනකොට කොටි වෙන්නත් පුළුවන්, අලි එනකොට අලි වෙන්නත් පුළුවන්. හැබැයි තමන් එක්කෙනෙක්වත් නෙමෙයි. ධර්මය අවබෝධ කරගත්තොත් අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා අවීචි මහා නරකයට ගිහිල්ලා එන්න පුළුවන් තප්පරේ. හැබැයි එයා කිසිම තැනක නැහැ. හැබැයි එයා මුළු තුනු ලෝක තලයේම තේරුම් අරගෙන වාසය කරන්නේ. සමහර අයද තියෙන්නේ එක තලයයි. අපාය නම් අපායමයි මේ මිනිස්සයාගේ හිත. දිවි ලෝක නම් දිවි ලෝකමයි. මනුස්ස ලෝක නම් මනුස්ස ලෝකෙමයි. ආයෙම නැහැ. මෙයාට හැමතැනම ගිහිල්ලා වාසය කරලා ඉන්න පුළුවන්. ශනිකෝම. තිස්සෙක් කලෙම සැරිසරන්න පුළුවන්. සරියුත් හඳුරන්න පුළුවන් කියන්නේ වේගී අසුරු සැනකේ. ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒ වගේම ආර්ය ධර්මයේ දිනු කරගත්ත ඒ උද්ධි ප්‍රතිහාරයේ තියෙන පෙස ඉන්නවා. මේ අදත් ඉන්නවා මේ ලෝකේ. අගනිට බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා අවීචි මහා නරකයට ගිහිල්ලා එන්න පුළුවන් තප්පරේ. ලෝකේ වටේ රවුම් හතක් කරගෙන පුළුවන් වේගවත් මිනිස්සේ පුස්කලාට පාත් කරනවා වගේ. අගනිට බ්‍රහ්ම ලෝකෙනුත් එහාට උන්වහන්සේලාට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. අගනිට බ්‍රහ්ම ලෝකෙන් එහාට පින්නතුන්ට ආමන්ත්‍රණය කළේ නැත්නම් පින්නතුන් උතුම් මාර්ගඥාන වලට පත් වෙන්නේ නැහැ. අගනිට බ්‍රහ්ම ලෝකෙන් එහාට කරන ආමන්ත්‍රණයකින් තමයි ඔබ ආත්ම පරිවර්තනයක් ඇති කරගන්නේ. ජීවිත පරිවර්තනයක් ඇති කරගන්නේ. නැත්තම් රූප ලෝකවල අරූප ලෝකවල ආකාශ නේව සංඥා නා සංඥා තැන්වල ඉන්නවා. ඒ සියලු සංඥාවන් අභිභවා යන්නේ ඒ නේව සංඥානා සංඥායතනටත්. එහෙයින් කතා කරන්න පුළුවන් කෙනෙක්ගේ දේශනා ප්‍රාතිහාරයකින් පමණයි. ඒ මහා ප්‍රාතිහාරය ඔබ ලබනවා. යන්න අගනිට්ටා රක්ම ලෝකේ නේව සංඥානා සංඥායතනෙන් එහාට යන්න. සංඥාවක් ඇති නැති අවස්ථාව නෙමේ. එදෙනුනොත් එහාට ගියහම සංඥාවක් නැති වෙනවා. සබ්බ ලෝකයේ අනබිරත සංඥා. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. සියලු ලෝකයන් හි නොඇලෙන සංඥාවෙන් වාසය කරනවා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ සියලුම ලෝකයන්ගේ තොරව වාසය කරනවා. වෙන දෙයක් නෙමේ. යා අවබෝධ කරේවේ පංච උපාදානස්කන්ධේ මුලාව මායාව. මම කියලා ගන්න විඥානය ධර්මයේ අවබෝධ කරේවේ. කුමක්ද අවබෝධය? රූපේ යථාර්ථයක් නැත. වේදනාවේ යථාර්ථයක් නැති. සංඥාවේ සංඛාරයේ විඥානයේ යථාර්ථයක් නැත. මමත්වයේ යථාර්ථයක් නැත. ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ යථාර්ථයක් නැත. ශූන්‍යයි. හාත්පස ශූන්‍යයි, හාත්පස නිරෝධයි. ශූන්‍යයි කියන සංඥාවක්වත්, ශූන්‍යයි කියන නාම රූපයක්වත් එයා තියාගන්නේ. එහෙම තියාගත්තොත් එයා සබ්බ ලෝකයේ අනිරත සංඥා වෙන්නේ නැහැ. සියලු ලෝකයන්හි නොයැලෙන සංඥාවක් බවට පත් වෙන්නේ නැහැ. එයා ආකාශ සංඥාව තියාගත්ත වෙනවා. ශූන්‍ය සංඥාව තියාගත්ත වෙනවා. නිරෝධ සංඥා කියන්නේ ආයි එක සංඥාවක් නෙමෙයි. නිරෝධ සංඥාව කියලා එකක් නැහැ. සංඥාවක් නැහැ. විමුක්ති සංඥා කියලා එකක් නැහැ. සංඥාවක් නැහැ. නිරෝධ සංඥා කියලා එකක් නැහැ. සංඥාවක් නැහැ. ඒක තමයි නිරෝධය, ඒක තමයි විමුක්තිය. විනිශ්චය අභිභව වාසය කරනවා. ඔබටත් හැකේද විනිශ්චය අභිභව වාසය කරන්න? මම කියන මානෙන් වාසය කරන මිනිස්සු ලෝකේ ඉන්නෝ, මම කියන මානෙන් තොරව වාසය කරන මිනිස්සු ලෝකේ ඉන්නෝ. එන්න මේ කොටස් දෙක ඉන්නේ, ඔබ තෝරගන්න. මම කියන මානෙන් තොරව වාසය කරන්න, අන්න ඔබ විමුක්තිය දරා ගන්න, දියුණු කර ගන්න ප්‍රතිපදාව. මම කියන මානෙන් තොරව වාසය කරන්න පුරුදු වෙන්න. ඔන්න විමුක්ති මාර්ගයේ දියුණු කර ගන්න හරි ලේසි. මම කියන මානෙන් දුරව වාසය කරන්න. ගැඹුරු ආධ්‍යාත්මය තුල, සංඥාව තුල, විඥානය තුල, නාම රූප තුල වාසය කරන්න කොහොමද? මම කියන මානෙන් තොරව. දැන් මොනවා එහාට මෙහාට ගියත් මම කියන තත්ත්වයෙන් තොරව වාසය කරන කෙනාට ඒවා එල්ලෙන්න ඕනේ නැහැනේ පස්සෙන් ගිහිල්ලා. එයාට ආවත් ප්‍රශ්නයක් නැහැ, ගියත් ප්‍රශ්නයක් නැහැ. තමන් වැලියු එකක් නැතුව වාසය කරනවා. අන්න වැලිය කිසිම විදියකින් වැලියු කරන්න බැරි විදියට වාසය කිරීම තමයි මමත්වයෙන් තොරව වාසය කියලා කියන්නේ. ලෝක මිනිස්සු ජීවත් වෙන්නේ වැලියු කරලා, අගයක් කරලා තියෙන්නේ. එතකොට තමන්ගේ වැලියු එකට තමන්ගේ අගයට එනකොට එයා ඒ අගය තුළ නම්‍යශීලී වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල වැලියු එකක් තියෙන හැම කෙනෙකුම අගය. මෙයා මමත්වයෙන් තොරව වාසය කරනවා කියලා කියන්නේ යාට කිසිම වැලියු එකක් නැහැ. කොච්චර ලස්සන දෙයකවත්, කොච්චර අවලස්සන දෙයකවත්, කොච්චර ලොකු ප්‍රශ්නයක පිළිතුරකවත්, කොච්චර ලොකු තානාන්තරයකවත් එයාට වැලියු එකක් නැහැ, අගයක් නැහැ, වටිනකමක් නැහැ. සක්විති රජකම ගෙනල්ලා දුන්නා, ඒක වටිනාකමක් නෑ, අගයක් නෑ. අන්න මානෙන් තොරව වාසය කිරීම, මමත්වයෙන් තොරව වාසය කිරීම. අපි හිතමුකෝ මේ රටේ ජනාධිපතිකම ගැන මානෙන් ඔබ අවදි වෙන කෙනෙක් කියලා. එමුණු ජනාධිපතිකම මානෙන් ගෙනල්ලා පෙන්නනවා. පෙන්නපු ගමන් මඤ්ඤමානෙට එනවා. ආපු ගමන් ජනාධිපති සංකාර පහළ වෙනවා. ශේෂයක්වත් නැතිව අතහැරීම තමයි ඔබේ සැනසීමට පදනම. රූපවල ශේෂයක්වත් වේදනාවේ ශේෂයක්වත්, ඒ කියන්නේ රූප ගලාගෙන යනවා. ඒකයි ඒකේ එළඹ ගන්නා වූ ස්වභාවයේ ශේෂයක්වත් නැහැ. දැන් මේ වාහනයක් යන පාරේ හොස් ගාලා කවුරු හරි ආවොත් ඔබට ඒ ගියපු වාහනේ ගැන මොකද කියන්න තියෙන්නේ කියලා හෙව්. මන් දන්නේ. අන්න ඒකයි ශේෂයක්වත් නැහැ කියන්නේ. දැන් කිසිම රූපයකට වටිනාකමක්, වේදනාවකට වටිනාකමක්, සංඥාවකට වටිනාකමක්, සංකාරය කරන්නකම දීලා නැහැ. කිසි දෙයක් වටිනාකමක් නැති දේවල්. කිසිම දෙයකට වටිනාකමක් නොදෙන එකට තමයි කියන්නේ අනිත්‍යයි කියලා කියන්නේ. ඔන්න ඉගෙන ගන්න තව වචනයකින් අනිත්‍යතාවය. කිසිම දෙයකට වටිනාකමක් නොදෙන එකයි අනිත්‍ය කියලා කියන්නේ. කිසිම දෙයකට වටිනාකමක් දීලා නැහැ. ගැඹුරු ආධ්‍යාත්මය තුළ එයා කිසිම දෙයකට වටිනාකමක් දීලා නැහැ. මම කියන, මගේ කියන ස්වરૂප දෙක යටතේනේ ඔක්කොම තියෙන්නේ. ඒ දෙක තුල තියෙන කිසිම දෙයකට වටිනාකමක් කියලා නැහැ. අනිත්‍ය තුල වාසය කරනවා කියලා කියන්නේ කිසිම දෙයකට කිසිම වටිනාකමක් නොදී වාසය කිරීම. අඩු වටිනාකමක් දෙන්නනේ ඔය උත්සාහ කරන්නේ, ඒක වැරදි. ගොඩාක් බෞද්ධ භාවනාවල, Hindu භාවනාවල දෙන්න හදන්නේ ලෝකට අඩු වටිනාකමක් දෙන්න හදනවා. ඒක වැරදි. අඩු වටිනාකමක් දෙන්නත් එපා, වැඩි වටිනාකමක් දෙන්නත් එපා. කිසිම වටිනාකමක් දෙන්න එපා. තවන්ට මේ මොහොතේ පවතින හුස්ම පමණයි. හුස්මත් ස්වභාවික ක්‍රියාවලියක් ලෙස මාගේ දෙයක්. මම කියන වරපොටෙන්, ලනුවෙන් කිසිම දෙයක් බැඳ තබන්නේ නැත. ලනුව වීසි කරනවා. කිසිම තැනක එකඟ කරන්නටවත්, දියුණු කරන්නටවත්, ආපස්සට එන්නවත්, ඉස්සරහට යන්නවත්, පෙරලිකාරකම් කරන්නවත් ඉතිරි නැත. තනිකර එකඟ කරන්න යන භාවනාවවල යථාර්ථය මොකද්ද? මමත්වය. කන්සන්ට්‍රේෂන්. තේන් තනිකර මමත්වය. එකඟ කරන්න දෙයක් නැහැ. වටිනාකමක් නොදෙන කෙනෙකුට එක කරන්න දෙයක් නෑ, ආරක්ෂා කරන්න දෙයක් නෑ. විශේෂයෙන් මෙයා දකින්නේ තමා කියලා කෙනෙක් මේ පැත්තේ නැති නිසා සුරක්ෂිත කරන්න මෙතන කෙනෙක් නෑ කියලා. වටිනාකමක් නැති තැනකින් අවදි වුණා, වටිනාකමක් නොදී වාසය කරන තැන වෙනස් කරන්න දෙයක් නෑ. අම්මගේ මනසේ තත්ත්වය මොකක්ද? සෑල්ලුවක් දැනෙනවා. ඒ සැහැල්ලුව බලන්න තමන්ට පුළුවන්ද කියලා හසුරුවන්න. ඒ සැහැල්ලුව එහාට මෙහාට ගෙනියන්න පුළුවන්ද බලන්න. ඒ සැහැල්ලුව තමා තුළද බාහිරේද තියෙන්නේ? ඒ සැහැල්ලුව කුමක් නිසා හටගත්ත දෙයක්ද? කුමක් තුළ පවතින දෙයක්ද? කුමක් අරබයා කුමක් අරමුණු කොටගෙන පවතින දෙයක්ද? කුමක්ද සැහැල්ලුවේ ස්වභාවය මොකද්ද? ඒ සැහැල්ලුවට ඉඩ දෙන්න, ඒ බ්ලොක් කරන්න නැතුව ඒකට සැහැල්ලුවට ඉඩ දෙන්න. සැහැල්ලුවට ඉඩ දෙන්න, මරණයට ඉඩ දෙන්න. සියලු විපත්තිකාරක ස්වභාවයන් ලෝකෙ තියෙනවා නම් ජීවිතේ හැම දෙයකටම ඉඩ දෙන්න. විපත්තිකාරක ස්වභාවයන් අතර පළවෙනිම දේ ඉතින් මරණයනේ. මරණය කියන විපත්තියනේ. අතක් නැති වෙන එක, ඔළුවක් නැති වෙන එක, කඩක් නැති වෙන එක, ඇහක් නැති වෙන එක කියන ඒවා දෙවෙනියනේ. ලොකුම විපත්තිකාරක ස්වභාවය මරණය. මරණයට ඉඩ දෙන්න පුළුවන් නම් ඔබට ආයි ලෝකෙ ඉඩ දෙන්න ඉඩයක් ඉතුරු වෙන්නේ නැහැ. ධර්මයේ අවස්ථා කීපයක් හැටියට අවබෝධය පැනනගෙන ඉස්සෙල්ලම සුතමේ ඥානයේ වශයෙන් ඇති වෙලා අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධයේ යථාභූත ඥාන දර්ශනය නෙමෙයි, ඒකෙන් ඉස්සරහට ඊළඟට ප්‍රත්‍යක්ෂ ඥානයක් කරා එයා ගමන් කරන්න ඕන. ගොඩක් අය ධර්ම අවබෝධය කියලා කන වැකිලා ඒ ගැන සන්තෝෂයෙන් වාසය කරනවා. අර හදවතින්ම ඒක උගුරා උදුරා දමන්න නැතුව එහෙම වාසය කිරීම මදි. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නෝ අවසාන ප්‍රතිෂ්ඨාව අවබෝධය ඒකයි කියලා. කාන්තාර දුක් විඳව මනුස්සයට ඇටේරිය ගහක් දැක්කත් කඳුලක් එනවා තමයි. එහෙම හොඳ නැහැ. ඒ මනුස්සයා හිතනවා මහා වනපෙතක් කියලා. හරියට ගහකොළ නැති ප්‍රදේශ වල පුංචි කැලයක් දැක්කත් අම්මෝ සංචාරක වෙනම ව්‍යාපෘතියක් ඒ වෙලාවේ කැලේ පෙන්නන්න. ඉතින් අපි ගිහලා බැලුවා අයියෝ මේ අපි ගේ වටේට තියෙන ගස් වගේ මේවා මොනවද මේ මේවද කැලයි කියන්නේ අපේ රටේ කැලදේ කියලා. අරේ තමන් හිටපු සීමාවෙන් පොඩි ඉතින් ඇටේරිය ගහක් දැක්කත් ලොකු ගහක් තමයි. එහෙම වෙන්නේ නැතුව ලෝකෙ තියෙනවා ප්‍රතාපවත් විදියට ඉස්සරහට යන්න කියලා තේරුම් අරගෙන අනිත් අයත් තම තවත් ඔය ධර්මයේ අවබෝධ වෙනයි කියන පිරිසත් තම පරීක්ෂා කරලා ඒක සම්මුති පරමාර්ථ නිරෝධ සමාධි වශයෙන් දියුණු කරගන්න මහන්සි වෙන්න ඕන. නිදහස තමා තුළින් උපදිනකොට ඒකට ඉඩ දෙන්න ඕන. මමත් ඒකට ගිහිල්ලා රිංගවන්න නැතුව නිදහස තමා තුළින් උපදිනකොට, විවෘතත්වය නිදහස තුළින් උපදිනකොට, සහනය තමා තුළින් උපදිනකොට, ඒකේ සතෙක් පුජ්‍යලයක් නැහනේ, අලියෙක් කොටියෙක් වගේ නැහනේ, ඒක නිවාගෙන එන්නේ දේ. ඒ නිවාගෙන එන දේට නිවීමට ඉඩ දෙන්න. සබ්බ රසෝ ධම්ම රසෝ දිනාති. ඒ තමයි ධර්ම රසය. ධර්මයේ වචන නැතුව එන්නේ. වචන වලින් ඉන්නේ සංඛාර, වචී සංඛාර. ධර්මයේ ඉන්නේ වචන නැතුව. ඒ වචන නැතුව එන ධර්ම රසය විඳින්න. ඒ ධර්ම රසය අනුභව කරන්න. ඒ ධර්ම රසය ජීවය කරගන්න. හරියට අර කාලෙකින් වහින වැස්සට පැනලා නටන පොඩි ළමයි වගේ. ඒ දිය කඩිතිවල සෙල්ලම් කරන පොඩි ළමයි වගේ. ඒ ආධ්‍යාත්මික සුවය සමග ඔබට එන්ජෝයි කරන්න සතුටු වෙන්න පුළුවන්. ලෝකේ තියෙන ලොකුම එන්ජෝයි එක සතුට. ඒක රහ රසක්. ඒ නිසා තමයි රජ සැපට වඩා මේක රහක්. මිනිස්සු එලෝගනේ ලෝගන යනෝ රජ සැප විඳින්න. රජ සපාසේ සැප තියෙනවද කියලා රජවරුන්ගෙන් ඇව්වාම රජවරු තමයි දන්නේ රජ සපාසේ විඳින දුක. පුදුම දුකක් විඳින්නේ. මුත්‍රා කළත් කවුරු හරි අහගෙන ඉන්නවා. ඇයි එන බොඩි ගාන්ට් ඉන්නවා. මිනිහාගෙන ඉන්නවා මුත්‍රා කළා සද්ද ඇහෙනවා. හදිසියෙන් වාතයක් යවා ගන්න බෑ. ගාඩ් එකේ ඉන්න ටොයිලට් එක ගන්න. රජ සැපේ තියෙන දුක. නිදහසේ තමන් හිතූ තැනකට හිතූ තැනකට රාජපුත්‍රයෙකුට යන්න බෑ. අනේ මට වෙරළ දිගේ ඇවිදගෙන යන්න ඕන. අනේ මට අහවල් තැන පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න ඕන. අහවල් තැනට ගිහින් යන්න බෑ. පුදුම කරදරයක්. එනම් යනමන් නැති කරගන්න ඕන. හැම මොහොතකම ඉන්න මොහොත තමයි හොඳම තැන. ඉන්න මොහොත තමයි වටිනාම තැන. කොහොත් දුවන්න ඕනේ. මේ ඉන්න මොහොත තමයි සැනසිරිදායකම මොහොත කරගන්න ඕන. ඔබ බලාපොරොත්තුෙන් හිටියද ගොඩක් කාලෙ? දැන් ඒ ගැන ආඩම්බරයක්ද තියෙන්නේ? සන්තෝෂත් ඒක කට්ටියට කියලා කෑ ගහන්න පුළුවන් නේද? වටේම කී කියා දුවන්න ඕන. වටේම කී කියා දුවන්න ඕන. දැන් අවුරුදු කීයක් බඩ ගන්නවද? මෙහෙට මෙහෙට බඩ දැන් කොච්චර කාලයක් කරනවද මෙහෙට? අවුරුදු 3ක වගේ කාලයක් තිස්සේ බඩ ගාලා. දැන් දැන් බලන්න හොඳට. දැන් මොකද්ද වෙන්නේ? මොකක් නිසාද මොකද්ද වුනේ? මොකක් නිසාද ඒක වුනේ? තේරෙන්නේ මම කියන්නේ මේ මොහොතේ ඒ චේන්ජ් වෙන්නේ මොකක් නිසා, මොකක් හේතුවකින්ද? වැටිලා නේ. ඒවයින් ඒ අදහස් වෙන්නේ කැපවීම, වීරය නේ. තමන් තුවාල වෙලා වැටිලා දුක් විඳලා වුණත් ධර්මය අහන දිගටම හැමිනියා. දැන් මේක වැඩි. දැන් ඔය පැමිණෙන ගුණය අපි අඳුන ගන්න ඕන. යාව වැළඳ ගන්න ඕන. යාව කසාද බැඳ ගන්න ඕන. ධර්මයේ කසාද බැඳ ගන්න ඕන. කසාද බැඳ ගත්තාම එයත් එක්කම මීදි කට්ටයි නූලේ වගේ ඉන්න ඕන. නේද? කසාද බැඳ ගත්ත කියන්නේ එකට කන්න බොන්න ව්‍යාපිහාගෙන නේද? දෙන්නත් එක්ක ප්‍රශ්න සාකච්ඡා කරගෙන මීදි කට්ටයි නූලේ ධර්මයේ කසාද බැඳ ගන්න. නැනෙන්නේ මේ මොහොමන්ට් එක ගත කරපු දැන් මේ අතීතේනේ අතීත සෑහෙන කැපවීමක් කරපු නිසානේ මේ දැන් ආවේ. ඔව් වෙන වෙලාවෙද යන වෙන වෙලාවෙද ධර්ම කල්පනාවෙන් හිටියා. අනිත් අය ධර්මයේ දකින්නකොට යකෝ මට මොකද බැරි කියලා කල්පනා කර කර හිටියා. පොඩ්ඩක් ඉරිසියාවකුත් එක්ක වීරියකුත් වෙනවා. පොඩ්ඩක් මූණත් කළු වෙනවා. අරය දැක්කම යා මං තාම දැක්කේ නැහැ මොකද කියලා. මේ කොහොම හරි ඒක තිබුණා. නමුත් ඒකට වැඩි ඒ ඇති වෙන ඉරිසියාවත් යටපත් කරගෙන යන්න පුළුවන් හැකියාව තිබ්බනේ. එහෙම ඇති වුන්නේ නැහැ. සන්තෝෂයක් නැති වෙන්නේ. සන්තෝෂයක් ඇති වෙන්නේ. දැන් ඔය කතා කරන්න මට අවබෝධය ලැබුණා කියලාද? සන්තෝෂයක් තියෙන්නේ. ඒ වුණාට ඒ ධර්මයේ තව තේරුම් ගන්න කොටස් තියෙනවා. තව තේරුම් ගන්න හරියට ධර්මයේ ඉලක්ක කරගන්න. ඒ නිරෝධ සංඥා චේතෝ විමුක්තික සිත හරියට මතු කරගන්න ඕන. ඈ නැත්නම් ඒක තේරුම් ගත්තේ නැති වුණොත් එහෙම ඒක නිකන් හරියට අර වාහන එලවන්න බැරි මිනිස්සෙකුට කාර් එකක් හම්බුනා වගේ. වාහන එලවන්න බැරි මිනිස්සෙකුට කාර් එකක් හම්බුනා මොකද වෙන්නේ? කාර් එක මලකඩ ගාලා නිකන් දිගා යන බල්ලෝ ළඟින් දාන්න පුළුවන් ඒක. එතකොට ධර්මයේ කියන එක අපි ඒක හරියට තේරුම් කරගත්තේ නැතුනොත් ඒකත් අර බල්ලන්ට ළඟින් තමයි දාන්න වෙන්නේ. ඒක හරියට තේරුම් ගන්න ධර්මයේ පරිහරණය කරන්න තේරුම් කරගන්න. ඒක වාසය කරන්න තේරුම් කරගන්න ඕන. නේද? ඒක පාත් කරන්න තේරුම් කරගන්න ඕන. දැන් ආම්දෘගේ උටේ පන්සලක් හදලා දුන්නාම අපිට දෙම හැමදාම පින් දුන්නත් හැම වචනයෙන්ම පින් දුන්නත් ඒක කියලා ඉවර කරන්න බෑ. පිනට වැඩි දෙයක් ධර්මයෙන් ලබා ගන්නවා කියලා මම විශ්වාස කරනවා. අපේ පින්වත් චන්දර විශේෂමතුමාලා ඉතින් ඒ වාර අපි ලබා දුන්නාම ඊළඟට ඒක පරිහරණය කරන්න දැනගන්නවා වගේ ධර්මය පරිහරණය කරන්න පුරුදු වෙන්න. හොඳට ධර්මයේ සමාධියේ ඉන්න මේ මොහොතේ ඉන්න. ඒකෙන් බැහැර යන්න එපායි පරණ අර මේ පාළු ගෙදරට යන්න එපා. මේ අලුතෙන් පේන ගෙදර ඉන්නවනේ ගේ ඇතුළට මෙයන්. ඒකේ කාමර කීයක් තියෙනවද? ඒකේ ස්වභාවය කොහොමද? ඒකේ පේන්ට් එක කොයි වගේද? ඒකේ වහලට සෙවිලි කරලා තියෙන මොනවද? කොහොමද බාත්รูම් මේව කියලා චෙක් කරලා බලනවනේ අලුත් ගියක් අහුණා. බලන්න අලුත් ගෙදර කොහොමද මේ බාත්รูම් වල හැඩේ කොහොමද? පිටිය වර්ණේ කොහොමද? වටපිටාව පරිසරය හොඳට යන්න ඇතුළට යන්න ඇතුළට ගිහිල්ලා බලන්න. මොකද තත්ත්වය? ගේ හොඳයිද? comfortable. තා ගෙදර හොඳට බලන්න. මොකද ගෙයක් ගේ ගත්තාම ගෙවල් වලට ගියාම ඒ ගෙදර පරීක්ෂා කරන්න ඕන. everything is good කියලා පේන්න ඕන. හැමදේම හොඳයිද කියලා බලන්න ඕන. බාහිර මනස දිහා බලන්න එපා, ගැඹුරු මනස දිහා බලන්න. ගැඹුරේ අවබෝධය දිහා බලන්න. බාහිරින් එන දේවල් ඒවා ඇතුව නැතුව ගියා, ඒකට වැලියු එකක් දෙන්න නැත්තම් ඒක ගහගෙන යනවා. තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන සෝයත් එක්ක, තියෙන සෝයත් එක්ක සන්තෝෂයෙන් ඉන්න ඕන. වටේ පිටාවේ දෙපැත්තේම නැන්දම්මල මාමල බහපල බහපල සහෝදරයෝ ඔක්කොම අකමැති වුණත් අර දෙන්නට දෙන්න ආදරෙන් බැඳුනහම ඒ ජෝඩුවගේ ආදරේ විඳගෙන ඉන්න දෙපැත්තම පවුල්වල අය ඉරිසියා වුණත් ඉන්නවනේ. අර ඒ වගේ තමන් ධර්මයේ තුලට විවිධයට පස්සේ ධර්මයේ කසාද බැඳගත්තට පස්සේ ඇස කන නාසය දිව ශරීරය මන විරුද්ධයි ඔබට. ඥාති ටික විරුද්ධයි. නමුත් ඒ දෙන්න සන්තෝෂයෙන් ඉන්නවා. මොනවද ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මොනව ගියත් ඒව නෙවෙයි ගණන් ගන්නෙ. ඒගොල්ලන්ගේ සතුරත් එක්ක ඒගොල්ලෝ ජීවත් වෙනවා වගේ අපිත් අර ධර්මයේ සතුරත් එක්ක ධර්මයේ ජීවය කරගෙන, ධර්මයේ නිවහන කරගෙන, ධර්මයේ කසාදය කරගෙන, මේ උදාහරණ හොදේ කසාදය කරගෙන එයා වාසය කරනවා ඒ දෙයත් එක්ක සන්තෝෂයෙන්. ආයෙ වෙන කිසි කෙනෙකුට ඒගොල්ලන්ගේ බැඳීම බිඳින්න එයා ඉඩ දෙන්නේ නැහැ. ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනට, කාලයට, දෘෂ්ටි වලට ඒක බිනින්න දෙන්නේ නැහැ. කතා කරන්න ඕනේ එතනින් අවදි වෙලා. එතන පිහිටන් නැතුව ධර්මයේ කතා කරන්න බෑ. පිටින් ඇවිල්ලා මේ කටවල් වලින් මේ ධර්මයේ කතා කරලා වැඩක් නැහැ. තේරුණා නේද? දැන් සමහර දේශකයෝ තියෙනවා කටින් කතා කරන්න කියලා දෙනවා. නම් කිසි අවබෝධයක් තියුණාට කටින් කතා කරන්නපා ධර්මයෙන් කතා කරන්න. කටින් ජී මේ තද ගතින් ජීවත් වෙන්න එපා, ධර්මයෙන් ජීවත් වෙන්න. ඒක ජීවය කරගන්න. මනසින් හිතන්න එපා, ධර්මයෙන් සිතන්න. ඒකට අපි කියනවා ධර්මයේ ජීවය කරගන්නවා කියලා. දැන් අපිට ලැබෙන අවබෝධයක් තිබුණාම මේ අවබෝධය තවත් වැඩි කරගන්න ඕන. ඝන අන්ධකාරයක යන මිනිස්සුන්ට ටෝච් එකක් හම්බ වුණාම ඇහැට කඳුලක් එනවා. හේදී මම මෙච්චර වෙලා අඳුර යාවේ අතක ගන්න ටෝච් එකක් තියෙන හැපෙන්න තු යන කියලා. නමුත් ටෝච් එක කියන්නේ ආලෝකයේම නෙමෙයි, පූර්ණ ආලෝකයේ නෙමෙයි. පූර්ණ ආලෝකයේ කියන්නේ හිරු මඩල වාගේ. තව හිමින් තෝරගත්තාම තමන්ගේ ඥානය ඥානං උදපාදි, තවත් ඥානය ලැබෙනවා. ආලෝක උදපාදි, තව තව ආලෝකයේ වැඩෙනවා. චක්කුං උදපාදි, දැකීම තව තවත් පිරිසිදු වෙනවා. දිට්ඨිය ඍජු වෙනවා. උපාසකම්මට මේ වීදුරුවෙන් ගහන්න දෙකම් මූණට කමක් නැහැ. උත්තරේ ඒක. ඒ කමක් නැත්තේ ඈ පොලිසිය යනවනේ. ගෑනෝ මට ගැව්වා කියලා, අඳුරු වීදුරුවෙන් ගැව්වා කියලා ඈ. එතකොට හාමුදුරුවෝ අන්තිම රෞත්වේ මට වීදුරුවෙන් ගැව්වා කියලා නිකන් කලකිරෙනවානේ. කලකිරෙන කෙනෙක් ඉන්නවනේ.